भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे संखारा अनिच्छाति यदा पञ्याय पशुसति अत निबिन्दति दुःखे एष मङ्गो विशुद्ध्याति। अति गौरवनीय अपगे गौरवनीय नायक माहिमपाणन महर्षि वर प्रमुख सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कार्मिक पिंगतुनी मे पिंगत शिलुदिनाम दन्य सौदानं विन्ने ससर दुद्धिनी निवीम पिनिस लोतुरा बुद्धिजानन महंसे අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම මුලින් තමන්ගේ හිත සංවර කරගෙන නොඑක් නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහොම වුණාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. පිමුතුනි මම හැමදාම මතක් කරනවා වගේ මේ අනන්ත අපරිමාණ වූ දීර්ඝ සංසාරේන කොට අපි යෝන තරම් මනුෂ්‍යාත්ම භව ලබල ඇති. මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අනුකම්පාවෙන් ලෝකේට දුකෙන් මිදෙන මඟ දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ වුණතරම් පහළ වෙලා ඉඳ ඇති. නමුත් අපි එකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි ඒ තථාගතයන් වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගත්තේ නැති නිසා ඒ වගේම බොහොම වුමනාවෙන් කන් යොමු කරලා සකසා සද්ධර්මයේ නාසපු නිසා පින්වත්නි තාම අපි මේ දුක්සහගත සසරේ ඒ මේ අත දුවන සැරිසරණැත්තු වෙලා පින්වත්නි සසර දුවනවා සැරිසරනවා කියලා කියන්නේ සෙල්ලම් පිටනියක සෙල්ලම් ගෙදරක සෙල්ලම් කරනවා වගේ වැඩක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නොයෙක් පිට මේ සසර ස්වභාවය සසර ආදීනව දුක පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම සසර දුකයි කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ තියෙන දුක හින්දා නෙවෙයි මේ සතර ආපායේ තියෙන දුක නිසායි කියලා. නමුත් ධර්මය අවබෝධ නොවුණු ධර්මය තේරුම් නොගත් කෙනාට පින්තුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අති භයංකර වූ අති කටුක දුක් සහගත මේ සතර අපාය හරියට ගෙදර වගේ කියලා. අපි ගෙදරින් පිටත් වෙලා කොහේ හරි ගමනක් ගමනක් ගියොත් අපිට හරි හදිස්සි ආපහු ඉක්මනට අපේ ගෙදර එන්න. ඒ වගේ කළ කුසල ධර්මයකට මනුෂ්‍යෙක් හරි දෙවියෙක් හරි වුණොත් මේ ලෝකයාට හරි හදිසියෙන් ආපහු සතර අපායට යන්න. ඉතින් වැඩි කාලයක් මේ සතර පරිසරණ සත්‍යයන්ගේ ස්වභාවය තමයි සතර අපායම ඇවිදින එක සතර අපායම උපදින එක. දවසක් බුදුරජාණන් වහන්සේ නියමිතට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට උපමාවකින් දක්වනවා මහණෙනි මේ නියමිත තියෙන පස් ටිකද වැඩි පොළවේ තියෙන පස්ද භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ නියමිත තියෙන පස් ටික බොහෝම ටිකයි මහ පොළවේ තියෙන පස් වැඩි මහ පොළවේ තියෙන පස් වල කන්දකට දෙන්නේ නැහැ මහණෙනි. ඒ වගේ මේ නියපිට තියෙන පස්තික වගේ මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙලා ඉපදිලා එයා නැවත මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙනවා කියන පිරිස හරියට මේ නියපිට ටික නියපිට තියෙන පස් ටික වගේ මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙලා ඉපදිලා සතර අපායට යන අයම වැඩි හරියට මේ පොළවේ තියෙන පස් ටික වගේ කියලා පින්වතුනි බෞද්ධ කියන නාමිකව හරි උපන්න නිසා පරම්පරාවෙන් හරි බෞද්ධ නිසා අපිට අද මේ වගේ වාසනාවක් හම් වෙලා තියෙනවා අඩුම ගානේ නිවන් දකින ධර්මතාවයේ පැත්තකින් තේවා හොඳ නරක කියන්නේ මොකක්ද කියන කාරණාව හෝ තේරුම් කරගැනීමේ පසුබිම ලැබිලා තියෙනවා නමුත් සසර උපදින හැම ජීවිතයකම මේ මට්ටම හෝ ලැබෙනවා නම් දුකක් නොකිය යුතුයි නමුත් උපදින හැම ජීවිතයකම මේ මට්ටම ලැබෙන්නේ නැහැ උපදින හැම ජීවිතයකම කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා තියෙන්නේ නැහැ ඒ නිසා මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ පින්වතුනි අපි බුද්ධ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී භෞතික දේවල් දිහා ඕනෑවට වඩා අපේක්ෂා තබාගෙන මේ ශාසනය දිහා නොබලුව සසර දුකට වැටුණු දවසට මේ ලෝකයා අපිව බේරගන්නේ නැහැ මම කල්ලොත් මතක් කරලා තියෙනවා අපි කියමු සමහර විටක බුදුරජාණන් වහන්සේ ජීවත් ඉන්න කාලෙම සමහරට සැලකුවර මිනිස් වෙලා අපි ඉන්නේ නැති නමුත් එදත් අපේ ධර්මවලම පෝෂණය කරන්න රස්තාවට ගිය හින්දා ධර්මවලට උගන්වන්න හරි හම්බ කරන්න හොයන්න ඕනකම තිබුණ හින්දා බණ දහම් අහන්න වෙලාවක් අපිට නැති වෙන්නේ නැති බණ දහම් අහන්න වැඩි දෙනක් අපි දෙන්න නැති ඇති අපි දරු මුණුපුරු දෙරින්දලාගේ මූණ බලන්නේ නැති ධර්මයේ මූණ නොබලන්නේ නැති නමුත් අපි ධම් දෙන්නේ නැති ඉඳලා හිටලා පන්සල් යන්නත් ඇති අහම්බෙන් තින්දාම් කරන්න ඇති එතකොට කොහොම හරි ඒ කාලෙදි සකසා ධර්මයේ නැසුව නිසා අපි සසරට වැටුණා කියලා හිතමු දැන් එදා ඒ දරුවෝ වෙනුවෙන් බිරිඳල වෙනුවෙන් ස්වාම පුරුෂලා වෙනුවෙන් මුණුපුරෝ මිනිපිට වෙනුවෙන් ප්‍රමාද වුණා කියලා සසර දුකටපත් වුණොත් අපිව බේරගන්නේ කවුරුවත් එනවද ඒ කවුරුවත් අපිව දන්නවද අපි ඒ කවුවත් දන්නවද නැහැ පින්වතුනි අද අපේ දරුවෝ පන්ති යවන්න තියනවා උගන්වන්න තියනවා කියන තැනකින් අපි සමහර විටක ඊට නැඹුරු වෙලා ඊට ගොනු වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන් අපි ධර්මය ගැන බලන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නේ නැතුව ධර්මවල හදන්න වඩන්න උත්සාහවත් වෙනවා වෙන්න පුළුවන් හොඳයි ධර්මය අවබෝධ නොවුණු කම නිසාම ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසාම අපි සසර ඉපදිලා ප්‍රතිසන්දිවතින් එහා පැත්තකට යනවා කියමු දරුවෝ ටික රකින්න ගියේ හින්දා ඒ පැත්තට ගිහිල්ලා දුකටපත් වූ මේ දරුවෝ ඒ කියලා හිතනවද පින්වතුනි එක කාරණාවක් තේරුම් ගන්න මේ දරුවෝ කෙරෙහි අපේ හිතේ බැඳීමක් තියෙනවා නම් දෙමව්පියෝ සහෝදරයෝ කෙරෙහි බැඳීමක් තියෙනවා නම් ස්වාම පුරුෂලා දිරින්දල කෙරෙහි අපේ හිතේ බැඳීමක් තියෙනවා නම් පින්වතුනි මේක මේ ද්‍රව්‍ය එක්ක තියෙන ගනුදෙනුවක් අපේ හිතාගෙන ඉන්න රූප එක්ක තියෙන ගනුදෙනුවක් නෙවෙයි අපේ හිතේ ඇතිවෙච්ච ගතියක් හිතේ තියෙන ගතියක් මේ ඇලෙනකම උපදින හැමතැනකම උපදින හැම ජීවිතයකම මේ කෙලෙසේ මේ විදිහටමයි පැවතුනේ මේ කෙලෙසේ මේ විදිහටමයි පවතින්නේ ඉතින් මේ මොහොතේදී මම මතක් කළේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය හම්බ වෙච්ච සම්මුඛ වෙච්ච මේ අවස්ථාවේදී අපි ටිකක් බුද්ධිමත් වුණොත් අපිට සසර දුකින් විතර වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට දුව වෙච්ච, පුතා වෙච්ච, සහෝදරය සහෝදරි වෙච්ච, අම්මා තාත්තා වෙච්ච ඒ අයගේ සංසාර ගමනක් නතර කරලා දෙන්න, නැත්නම් ඒ අයට සසර දුකින් විතර වෙන මාවතට ටිකක් හරියම කරවන්න අපිට පුළුවන් වෙයි. සත්පුරුෂේ කැටියට කරන්න ඕනේ මඩේ එරිලා යන්තම් හුස්ම ගන්න නාසය ගාව නාසය විතරක් ඉඩ තියෙනවා නම් පයින් පාගලා මඩේ තව ටිකක් ඔළුව යටට ඔබන එක නෙවෙයි, කෙස ඇටියෙන් අල්ලලා හරි තව ටිකක් උඩට උස්සලා ගන්න එක. ඉතින් දුවෙක් වෙලා, පුතෙක් වෙලා, සහෝදරයෙක් සහෝදරියෙක් වෙලා, මනුස්සයෙක් වෙලා තමන් ළඟට ආපු එකේ අපේ සත්පුරුෂයෝ නම් උත්සාහවත් වෙන්න ඕනේ. ආපහු මඩවලේ උබන්න නෙවෙයි, පොඩ්ඩක් හරි අපි සිහිනුවණින් කටයුතු කළා එයාව කොහොම හරි මේ සසර සංසාර නැමති මඩ වගුරෙන් ගොඩට ගන්නයි උත්සාහවත් වෙන්න ඕනේ. පින්වුතුන් දන්නවා ඇතිනේ අනේ පිටිසිටුමාගේ පුතා බණ දහම් අහන්න අකමැති වෙනකොට අනේ පිටිසිටුමා කොහොමද උපායශීලීව ධර්මයට යොමු කළේ? එයාගේ ඕනකම දිහා බැලුවා, කැමැත්ත දිහා බැලුවා. බණ දහම් අහන්න මෙයා කවදාවත් කැමති වෙන්නේ නැහැ. බණ දහම් අහන්න යන්න කිව්වට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ධර්මයට කැමති නැහැ. මෙයා සූදුවට කැමති, සල්ලි ඕනේ. හරි, පුතේ අද ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා බණ ඇහුවොත් මසුරන් 1000ක් දෙනවා. මසුරන් 1000ක් කියලා අපි නිකමට කියමු, රුපියල් ලක්ෂ 10ක් විතර දෙනවා කියලා කිව්වොත් හරි සතුටුයි. ඒ බලාපොරොත්තු නොවිච්ච විදිහලාභයක්. මෙයා මොකද කරන්න? සමිති ටික ගන්න ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා නිදාගත්ත. හොඳට නිදාගෙන ඉඳලා ආවයි තාත්තා දැන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ආපු ගමන් සල්ලි දුන්නා. ඊට පස්සේ කිව්වා ඊගා දවසේ එක බණ පදයක් මතක තියාගෙන ආවොත් 1000ක්ද 2000ක්ද මට මතක නැහැ ගානක් කිව්වා, අද මෙච්චරක් දෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ මෙයා මොකද කරන්නේ? එක බණ පදයක් මතක තියාගන්න කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා ඒ වචනයක්වත් මතක නොහිටින විදිහට. නමුත් මතක නොහිටින නිසා මෙයාට මුළු දේශනාවම අහන්න වුණා. හොඳට කන් යොමු කළා. ඊගාව වචනේ අහගන්නවා, ඊගාව වචනේ මතක තියාගන්නවා, ඊගාව වචනේ මතක තියාගන්නවා කියලා බලනකොට උපායශීලීව උනේ මොකද්ද? සක්කසා බණ අහනවා කියන කාරණාව සිද්ධ වුණා. අනේ දේශනාව අවසානයේදී සෝවාන් ඵලයටපත් වුණා. එදා ගෙදර ඇවිල්ලා තාත්තා සල්ලි දෙන්න හදනකොට සල්ලි ගත්තද? සල්ලි ගත්තේ නැහැ. ඉතින් නුවණැති දෙමව්පිය මොකද කරන්නේ? ඒ වගේ උපායශීලීව තමන්ගේ දුව දරුවෝ අනිත් අයවත් හදාගන්න උත්සාහවත් වෙනවා. මේ චරිත කතාවල් තියෙන්නේ නිකන් නෙමෙයි, පස්චිම ජනතාවට ඒවෙන් ආදර්ශයක් අරගෙන තමන්ගේ පවුල් සංස්ථාවල් හදාගෙන දහමට නැඹුරු වෙන්න, දහමට අනිත් අය නැඹුරු කරවන්න කියන කාරණාවක් මතක් කරනවා. ඒ වගේම අද දවසේදී මම දේශනා කරන්න හදන දහම් කරුණු ටික නම් ගුණාත්ම ගැඹුරුයි. ඒක ගුණාත්ම සියුම්, ඉතාම සියුම් ගැඹුරු ධර්මතා ටිකක්. ඉතින් මේක වචනයක් වචනයක් ගානේ තිමුතුන්ට සකසාම අහන්න වෙනවා. මම මතක් කරලා තියෙනවා නීවරණ ධර්ම අනුව යන වචන නම් අපිට හොඳට හුරු පුරුදුයි. සසරෙදිත් හොඳට අහලා තියෙනවා. අසත්‍ය වචනයක් හෝ විහිළු තහළු හැඟීම් ඇති වෙන කතාවක් හෝ කිව්වොත් අහකින් යනකොට අහුනත් මතක තියෙනවා. නමුත් නීවරණ ගමේලා නොවැටෙන ආශ්‍රයන් ගෙවෙන වචන අපිට හුරු පුරුදු නැහැ. ඒවා සකසා ඕනේ කමින් ඇහුවත් මතකයේ වැදෙන්නේ බොහොම අඩුයි. ඒ හින්දා නැවතත් මතක් කරනවා මේ දේශනා කරන දහම් කරුණු ටික ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරන්න කියලා. ශ්‍රවණය කළොත් සම්මා දිට්ඨිය ඇති කරගන්න තමන්ට තවත් එක්තරා පහසු ක්‍රමයක් හම්බ වෙයි. මම සම්මා දිට්ඨිය ඇති කරගන්න නැත්නම් ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න එක එක පැතිකඩවල වලින් මම පෙන්වලා තියෙනවා, දේශනා කරනවා. මොකද මේ ප්‍රතිපදාව තියෙන්නේ ඇත්තටම අපිට සම්මා දිට්ඨිය දක්වා විතරයි. ඇත්ත ඇති හැටි දැක්කහම කලකිරියා නොඇලිලා ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදෙනවා කියන ටික ඉබේමයි වෙන්නේ. ඉතින් මේ සම්මා දිට්ඨිය කියන තැන ඉලක්ක කරගෙනයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව පවතින්නේ. ඒ සම්මා දිට්ඨියට තව නමක් තමයි නිවන කියලා කියන එක. මොකද ඇත්ත ඇති ඇති දැක්කොත් ඇත්ත ඇති ඇති දැකීමට කියනවා මොකද්ද? විද්‍යාව. සම්මා දිට්ඨිතා විච්ඡා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපාදව අවිද්‍යා නිරෝධා. විද්‍යාව උපංකති අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා, සංකාර නිරෝධ විඥාන නිරෝධා කියලා අවිද්‍යාව නැතිවීමෙන් සංකාර විඥාන මේ විදිහට ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති කියලා සියලුම දුකේ නිවීමට හැරෙන්නේ, නිවීම සාක්ෂාත් වෙන්නේ ඉබේමයි. ඒ නිසා සම්මා දිට්ඨියයි ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨියයි නොයෙක් නොයෙක් පැතිකඩවල වලින් අපි අහගන්න ඕනේ. ඒ අහගෙන ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ අපි හික්මෙන්නට ඕනේ. නැත්තම් අපේ ප්‍රතිපදාවක් හැටියට ගමන් කරන්නට ඕනේ, කටයුතු කරන්නට ඕනේ. අද මේ දේශනාව තුලිනුත් මම සම්මා දිට්ඨිය ඇති කරගන්න තව හොඳ පැතිකඩක් පෙන්නනවා. විශේෂයෙන්ම පින්වතුන්ට ඊයේ දවසේදී මතක් කළා එක කාරණාවක්. මොකද්ද? කර්ම රැස් වෙන්නේ කොහොමද, කර්මක්ෂය වෙන්නේ කොහොමද කියලා දන්නවද? කර්ම රැස් වෙන්නේ කොහොමද, කර්මක්ෂය වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් කියලා මේ පින්වතුන්ට මම ඊයේ මතක් කළ බව මතකයි. ඒ හින්දා අද මේ දේශනාව ඉබදු පරියායක්. කර්ම රැස් වෙන හැටි හා කර්මක්ෂය වෙන හැටි අපිට ඉගෙන ගන්න පුළුවන්. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණාවටයි, කර්මක්ෂය කරන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව අපිට තේරුම් කර ගන්න පුළුවන්. එතකොට මම මාත්‍රකා කළ කාර්තාවෙන් මම මේට පෙර ධර්මයේ දේශනා කරලා තියෙනවා. හැබැයි මේ විදිහට නෙවෙයි, වෙන ආකාරයකට. එකම දහම් කරුණු ටිකක් අරගෙන එක එක ආකාරයකට දේශනා කරන්න පුළුවන්. දේශනාවන්ගේ නාමත්වයක් ගන්න පුළුවන්, පිරිසල නාමත්වය මත. එතකොට අපි කියමු දක්ෂ මල්කාරයෙකුට, මල් මාලා හදන කෙනෙකුට මල් ටිකක් හම්බ වුණොත් එයා නොයෙක් නොයෙක් විදිහට මල් ටිකෙන් මල් මාලා මල් වට්ටි හදනවා. විවිධ විවිධ මල් වර්ග, විවිධ විවිධ වර්ණයන්ගෙන් මල් යොදලා මල් මාලා හදනවා. තනි වර්ණයක් යොදලාත් හදනවා. තනි වර්ණයක් තියෙන තැනකට මුළු එක තැනකින් දෙතැනකින් විතරක් වර්ණයක් යොදලා හදනවා. මේ වගේ දක්ෂ කෙනෙකුට ඕන ඕන තැනකින් කැමති විදිහකට අලංකාර විදිහට මල් මාලා ගොතන්න පුළුවන්. ඒ වගේ මේ ශාසනයේ සරියුත් මහ රහතන් වහන්සේලා වගේ මහා ප්‍රඥයන්ට මේ ධර්මය අහුදාමුන් වහන්සේලාගේ දේශනීය ප්‍රඥාව හරහා නොයෙක් නොයෙක් පරියායන්ගෙන් ධර්ම දේශනා කළා. ඒ කරන හැම දේශනාවකම බුද්ධ භාෂිතයක් යන ගණයට ගියා මිසක ශ්‍රාවක භාෂිතයක් නැත්නම් සරියුත් මහ රහතන් වහන්සේගේ අදහසක් යන ගණයට ගියේ නැහැ. ඒ කාරණාවෙන් පෙන්ව පස්චිම ජනතාවට උනත් නුවණක් තියෙන කෙනෙකුට එක දහම් පදයකට අර්ථ රාශියක් පෙන්වන්න පුළුවන්. එක අර්ථයට පදබ්යන්ජන රාශියක් පෙන්වන්නට පුළුවන්. මෙතෙන්දී පින්වතුන්ලා දන්නේ නැතුව ඇති, ත්‍රිපිටකයේ හේතුපෝපදේශ කියලා තියෙනවා. ත්‍රිපිටකය ඉගෙන ගන්න ත්‍රිපිටකයට කියලා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිවිධ ශාසනය පරිත්‍යයට භාජනය වෙන නිසා පේඨක කියලා කියනවා. ඒ පේඨක සංවර්ධනාවට දෙන උපදේශයට පේඨක උපදේශය කියලා කියනවා. නැත්තම් සූත්‍රයක් බලාගන්න වෙන්නේ මෙහෙමයි, ධර්ම විග්‍රහයක් කරන්න මෙන්න මෙහෙමයි කියලා උගන්වන එකට තමයි පේඨක උපදේශය කියලා කියන්නේ. මේ සූත්‍ර පිටකයට අයත් තව පිටකයක්. ඒ සූත්‍ර පිටකයේ හොඳට පෙන්නනවා හාර 16ක් තියෙනවා. න්‍යාය පහක් තියෙනවා. මේ න්‍යාය පහෙන් හර 16 න් දේශනා නානත්වයක් නානත්වයකට දේශනාවක් කරන්නේ කොහොමද කියන කාරණාව. ඒකෙදි දේවචන හාරය කියලා එකක් තියෙනවා. එකම අර්ථය බොහෝ පද වලින් පෙන්වන්න පුළුවන්. අපි කියමු සමුදය කියන එක හේතුව ප්‍රත්‍ය ප්‍රභවය සමුදය කියන මේ වගේ නොයෙක් වචන වලින් එකම කාරණාව පෙන්වන්න පුළුවන්. ඉතින්දී මම මෙතනදී මතක් කළේ සබ්බේ සංඛාර අනිච්ඡාතේ යදා පඤ්ඤාය පස්සති අත නිද්දිත දුක්ඛේ සමබ්බෝ විසුද්ධිය කියන ගාථා මාත්‍රිකා කළම කලින් ධර්ම දේශනාවක් කරලා තියෙයි. නමුත් අද මේ ගාථා මාත්‍රිකා කළම මම වෙනත් පරයයකින් ධර්ම දේශනාවක් කරනවා. මොකද මට එක කාරණාවක් තේරුණා. තේරුණා කියන්නේ හැමතැනම සංස්කාර ගැන කතා කරනවා, හැමෝම සංස්කාරයන් ගැන ඉගෙන ගන්නවා. නමුත් සබ්බේ සංඛාරා කියන වචනේදී සබ්බේ සංඛාර කියන්නේ මොනවටද? ඒව අපේ ජීවිතෙන් අපි දකින්නේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නයට උත්තර හොයනකොට මට ගොඩාක් පැහැදිලිතාවයක් ඇති වුණා. මට තේරුණා මේ ප්‍රශ්නෙම ලෝකෙට ඇති. ලෝකයා සංඛාර කිව්වහම මොනවට මොනවද සංඛාර කියන්නේ? ඒව කොහෙද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? නැත්තම් අපේ ජීවිතෙන් හම්බ වෙන්නේ? අපි අරමුණක් ගන්නකොට නැත්තම් අපි ජීවත් වෙනකොට අපි ඒ සංස්කාරය හඳුනාගන්නේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැතුව කොහොමද අපි ඒ කර්ම වෙන් කරගන්නේ? කොහොමද කර්මක්ෂය කරගන්නේ කියලා තේරුම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ගියාම හම්බෙච්ච ධම් කරුණු ටිකක් මෙතන තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. සබ්බේ සංඛාර අනිච්ඡාතේ කියනකොට සියලු සංස්කාරය අනිත්‍යයි කියලා යම් කලක විදසු නොනින් දැක්කොත් එතරම්තයි දුකේ කලකිරෙන්නේ. ඒ කලකිරීමයි නිවනට මඟ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හොඳට දකින්න සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කහම එතකට තමයි දුකේ කලකිරෙන්නේ. එතෙක් අපි දුකයි දුකයි කියලා වචන ටිකක් නම් කියයි. ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, බඩගිනි පිපාසෙයි, ජරා මරණ දුකට යනවා, ලෝකේ හිටියොත් අපායට යන්න වෙනවා කියලා දුක පාඩමකින් කියයි, කතා කරයි. නමුත් දුකේ කලකිරෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. කලකිරීම කියන එක තියෙනවා අවබෝධය සහ අනවබෝධය කියන කාරණා දෙකකින්. අනවබෝධයෙන් ඇති වෙන කලකිරීමක් ලෝකෙ තුල තියෙනවා. තමන් කැමති විදිහට දරෝ ජීවත් වෙන්නේ නැත්නම් ඒකත් කලකිරෙනවා. තමන් බලාපොරොත්තු වෙච්ච දේ නොලැබෙනකොට ඒකත් කලකිරෙනවා. කලකිරලා කෝච්චියට පයින්නවා, බෙල්ල වල දාගන්නවා, වහගනවා. ඒ වගේ ලෝකෙ තුල අනාදි කලකිරීමකුත් තියෙනවා. නමුත් මෙතනදී කියන්නේ එහෙම කලකිරීමක් නෙමෙයි. ආර්යව කලකිරීමක්, අවබෝධය තුලින් ඇති වෙන කලකිරීමක්, සියලුම දුකේ කලකිරීමක් ගැන. එතකොට සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කොත් සැබවින්ම එදාටයි දුක් වූ දේ තුල අපි නොයලෙන්නේ. දුක් වූ දේ තුල කලකිරිලා නොයලිලා දුකෙන් මිදින මානසික මට්ටමක් ඇති වෙන්නේ ඒ කලකිරීම මුල් කරගෙනයි. කලකිරෙන්න නම් ඇත්ත ඇටේට දකින්න ඕනේ. මොකේද ඇත්ත දකින්න ඕනේ? මේ පල්ලියෙන් ගත්තොත් සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න නම් සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න නම් සියලු සංස්කාරය කියලා කියන්නේ මොනවටද කියලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. මෙතනදී බුද්ධ දේශනාව බොහෝ විටක තව එක පැතිකඩකින් දෙආකාරකින් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පරියාය සහ නිෂ්පරියාය කියලා බුද්ධ දේශනාව දෙආකාරකින් තියෙනවා. පරියාය සහ නිෂ්පරියාය කියලා කියන්නේ, පරියාය කියලා කියන්නේ එක එක ක්‍රමවලට දේශනා කරනවා. නිෂ්පරියාය කියන්නේ ක්‍රමනේ සියල්ලම එකට එකතු කරලා දේශනා කරනවා. අපි කිව්වොත් මනුස්සයව මැරෙනවද කියලා ඇහුවොත් එක පරියායක් එක ප්‍රශ්නයක්. ඔව්, මනුස්සයව මැරෙනවා. තව අහන්න පුළුවන් තව පරියායකින්, ඒ කියන්නේ දෙවියොත් මැරෙනවද? ඒක එක ක්‍රමයක. ඔව්, දෙවියොත් මැරෙනවා. උත්තර දුන්නේ නැහැ කි. ඒ ප්‍රශ්නෙට උත්තරේ බ්‍රහ්මියොත් මැරෙනවද චුත වෙනවද? ඔව් බ්‍රහ්මියත් මැරෙනවා නැත්නම් චුත වෙනවා. උත්තර දුන්න හැටි පරියාය. නමුත් දැන් දෙවියෝ ගැන, මිනිස්සුයෝ ගැන, බ්‍රහ්මියෝ ගැන වෙන වෙනම ආහනයකට කියන පරියාය. සියලුම සත්වයෝ මැරෙනවද? නිස්පර්යායකය. සබ්බේ කියලා දැම්මම නිස්පර්යායක. සියලුම සත්වයෝ මැරෙනවා. සබ්බේ සත්තා මරිසන්ති. සියලුම සත්වයෝ මැරෙනවා. එතකොට ආයි ඉතුරු නෑ. සියලුම සත්වයෝ මැරෙනවා කියලා දේශනා කළාම මිනිස්සුත් මැරෙනවද? එහෙනම් දෙවියොත් මැරෙනවද? බ්‍රහ්මියොත් මැරෙනවද කියලා අහන්න ආය ඕනේ නෑ. මිනිස්සුයෝ මැරෙනවද කියලා මැරෙනවා කියලා කිව්වොත් තව ඉතුරුයි. දෙවියොත් මැරෙනවද කියලා අහන්න පුළුවන්. දෙවියෝ මැරෙනවා කියලා කිව්වොත් බ්‍රහ්මියොත් මැරෙනවද එහෙනම් කියලා අහන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා මොකද්ද? පරියාය කියලා. නිෂ්පරියාය කියලා කියන්නේ සියලුම සත්‍යය මැරෙනවා කියලා කිව්වහම දැන් ආයේ කීද නෑ. එතකොට ඒ වගේ අවිද්‍යා පත්‍ය සංස්කාරා කියලා කිව්වොත් දැන් මේ පෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ගැන විතරයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර විතරයි. ඊට පස්සේ අපි කියමු සංඥා සංස්කාර කියලා කියනකොට සංඥාව නිසා හැදෙන සංස්කාරයක් ගැන දැන් මේ කිව්වේ. එහෙම නැත්නම් රූප සංචේතනාවක් ගැන හැදෙන සංස්කාරයක් ගැන කිව්වේ. මේ විදිහට සංස්කාරයන්ගේ එක එක වෙනස්කම් තියෙනවා. දැන් මෙතනදී සබ්බේ සංඛාරා අනිච්චාති කියනකොට ඉතුරුන සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න ඕනේ කියලා දේශනා කළා. ඊට පස්සේ දැන් අපි බලන්නුනේ සියලුම සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා. සියලුම සංස්කාර කැටි කරලා ගත්තාම හතර ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. සබ්බේ සංඛාරා කියන වචනය ගත්තාම සියලුම සංස්කාර කියන ධර්මතාවය හතර ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. මොකද්ද? සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර, පයෝග අபிසංඛාර කියලා. ඉතුරු නැතුවම සියලුම සංකත ධාතු තුල තියෙන ඔක්කොම සංඛාරයිති ඔය හතරට. පළවෙනි එක සංකත සංඛාර, දෙක අபிසංකත සංඛාර, තුන අபிසංකරණක සංඛාර, හතර පයෝග අபிසංඛාර. හරි, අපි දැන් මෙන්න මේ ධර්මතා හතර විස්තර විසින් විග්‍රහ කරලා බලමු. සංකත සංඛාර කියලා කියන්නේ මොකක්ද? සංකත කියලා කියන්නේ සකස් වෙච්ච, ප්‍රත්‍යයෙන් හටගත්ත, හේතුන්ගෙන් හටගත්ත දෙයට කියනවා සංකත කියලා. ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයට කියනවා සකස් වෙච්ච දෙයට, ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයට කියනවා සංකත කියලා. සකස් ප්‍රත්‍යයෙන් හටගත් අර්ථයෙන් සකස් වෙච්ච අර්ථයෙන් සංකත සංකාර කියලා කියනවා. ඊට පස්සේ අபிසංකත සංකාර කියලා කියන මොකක්ද? කර්ම ප්‍රත්‍යයෙන් හටගත් විපාකවලට, කර්ම ප්‍රත්‍යයෙන් හටගත් විපාක කියලා කියන්නේ විපාක කියලා යමක් කියනවා. කාමවචර වේවා, රූපවචර වේවා, අපරියා අරූපවචර වේවා, යම්කිසි විපාකයක් තියෙනම් මේ විපාකයයි තේ මොකේද? අபிසංකත සංඛාරයට. කර්ම ප්‍රත්‍යයෙන් හටගත් විපාකයයි තී ඒ අபிසංකත සංඛාරයට. අபிසංකරණක සංඛාරය කියන එක අයිති කර්ම වලට. ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටසයිති අபிසංකරණක කියන සංඛාරය ඇතුළත. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිච්ඡාபிසංකාර කියන මෙන්න මේ තුන් සංඛාරය ඇතුළත් වෙලා ඒ තුන් සංඛාරය හඳුන්වනවා මොකද්ද? අபிසංකරණක සංඛාරය කියලා. පුඤ්ඤාபிසංකාර කියලා කියන්නේ මනුස්ස ලෝකේ, රූපී බ්‍රහ්ම ලෝකේ උපදින්නට හේතු වෙන කර්ම නැත්නම් කුසල කර්ම වලට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා ද්වාදස අකුසල සිත්වල නැත්නම් අකුසල සිත් 12ට නැත්නම් සතර ආපායට යන කර්ම වලට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ආනිච්ඡාභි සංඛාර කියලා කියනවා ආනිච්ච කියලා කියන නොසෙල් වෙන කියලා අර්ථයෙන්. මේ කුසල අකුසල වගේ බොහෝ ඉක්මනට චලනය වෙන්නේ වෙනස් වෙන්නේ නැති නිසා කර්ම පැත්තෙනුත් විපාක පැත්තෙනුත් බොහෝ ඉක්මනට චලනය වෙන්නේ සෙල වෙන්නේ වෙනස් වෙන්නේ නැති නිසා නොසෙල් වෙන ස්වභාවයෙන් පවතින නිසා අරූපාවචර මට්ටමේ කුසල් වලට කියනවා ආනිච්ඡාපි සංඛාර කියලා. අරූපාවචර අරූප ලෝක යන කුසල් වලට කියනවා ආනිච්ඡාපි සංඛාර කියලා. එතකොට මේ පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිච්ඡාපි සංඛාර කියන මෙන්න මේ සංඛාර ටික අයිති මුකේටද අபிසංකරණක සංඛාරයට. ඊට පස්සේ තව තියෙනවා පයෝග අபிසංකාර කියලා කියනවා ලෝකෝත්තර මාර්ග සිතක ලෝකෝත්තර ඵල සිතක ඇතිවෙන චේතනාවට කර්මයට කියනවා සංකාරයක් එකක්. කර්මයක් එකක් චේතනාවක්. හැබැයි කර්ම ක්ෂේත්‍රයෙන් පිණිස පවතින කර්මයක් එක. තථාගතයන් වහන්සේ දේශනා කළා කලු කර්ම සුදු කර්ම කලු සුදු කර්ම කලුද නෝ සුදුද නෝ කර්ම ක්ෂේත්‍රයෙන් පිණිස පවතින කර්ම කියලා කර්ම හතරකට. එතකොට මේ පයෝගපි සංකාර කියලා කියන්නේ මොකේද? කර්ම ක්ෂේත්‍රයෙන් පිණිස පවතින ලෝකෝත්තර මාර්ගඵල සිත්වල යෙදෙන කර්මවලට නැත්නම් චේතනාවලට කියනවා කර්ම ක්ෂේත්‍රයෙන් පිණිස පවතින කර්ම කියලා නැත්නම් පයෝගපි සංකාර කියලා. ඔන්න හොඳට මතක තබා ගන්න සංගත සංකාර කියලා කිව්වේ සකස් වෙච්ච හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් දෙයට සංගත සංකාර කියලා නම් කළා. කර්මයකට විපාක වශයෙන් හටගන්න නැත්නම් කර්ම විපාකයකට අபிසංකත සංකාරය කියලා නම් කළා. නැවත කර්මවලට අபிසම් කරනක සංකාර කියලා මතක් කළා. ඊට පස්සේ ලෝකෝත්තර සිතක පහළ වෙන චේතනාවලට කර්ම ක්ෂේත්‍රයෙන් පවතින කර්මවලට අபிසංකරණක සංකාර කියලා මතක් කළා. මෙන්න මේ කාරණ හතරක් දැන් මම පෙන්නනවා. දැන් මේ කාරණ හතර කොහෙවත් තියෙන දේවල් හැටියට පාඩමක් හැටියට දැක්කට හරියන්නේ නැහැ. දැන් මේක අපි කෙනා කෙනා අපේ ජීවිතයෙන් හඳුනා ගන්න ඕනේ. කෙනා කෙනා අපේ ජීවිතෙන් අපි කියන්නේ 60 රුපියක් හම්බ වෙනකොට මේ සංස්කාර හතරෙන් කීයක් යෙදෙනවද, හතරම යෙදෙනවද, ඒක කොහොමද යෙදෙන්නේ හඳුනාගන්නේ කියලා අපි දැනගන්න ඕනේ. කලින් සත්‍යයක් අහන්න වෙලාවේදී මේ සංස්කාර ධර්මය අපි හඳුනාගන්නේ කොහොමද කියලා අරමුණක් අරමුණක් ගන්න ජීවිතෙන් අපි දැනගන්නට හඳුනාගන්නට ඉගෙනගෙන තියන්නට ඕනේ. හරි, අපි කියමු අපිට ඇහැට රූපයක් පේනවා නැත්නම් ඇහින් රූපයක් බලනවා අපි. මේ බලන අවස්ථාව ගන්න මේ අවස්ථාවේදී කනගුණ ආහාරයෙන් හැදුණු මේ ඇහැ තියෙනවා නම් ඇහැට හම්බ වෙන ඇහැට ගෝචර වෙන ඇහැ ගැටෙන වර්ණ සතහනක් වර්ණ රූපයක් තියෙන මේ ඇසත් රූපය දෙක අයිති සංකත සංකාරයට. ඇයි ඒ? ඇහැ කියන්නේ කර්මයක් නෙමෙයි. කර්මයකට විපාකෙකුත් නෙමෙයි. බාහිර රූපය කියලා කියන්නේ කර්මයක් නෙමෙයි. කර්මයකට විපාකෙකුත් නෙමෙයි. එහෙම නැත්නම් කර්ම ක්ෂය කරනින්ම පිණිස පවතින කර්මයකුත් නෙමෙයි. එහෙනම් ඒ සංකාර කොටස් තුනෙන් එකකටවත් ඇහැ දාන්න බෑ. අபிසංකත සංකාරයට දාන්නත් බෑ. ඇහැ රුපියයි දෙක අபிසංකරණක සංකාරයට ඇතුළත් කරන්නත් බෑ. පයෝක අපි සංකාට තුලත් කරන්න බෑ. එහෙනම් ඇහැයි රූපේ දෙක අයිති රූපේටද සංකත සංකාරයට ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හේතුන්ගෙන් සකස් වෙච්ච වස්තුවක් කනබුන ආහාරයෙන් නැමති හේතුයෙන් හටගත්ත කනබුන ආහාරයෙන් නැමති ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ඇහැ ඇහැ නැමති ධර්මතාවය නිසා නැත්තම් පටිආපෝ තේජෝ වායෝ කියන මහපූත ඇසුරු කරගෙන උපාදාය කරගෙන පවතින රූපය. එතකොට මේ ඇහැයි රූපයයි දෙක අයිති මොකේද? සංකත සංකාරයට. මේ දෙන්න ගැටීම නිසා උපදින චක්කු විඥානයක් තියෙන රූප දැනගන්න හිත. ඒ චක්කු විඥානයේ සමග උපදින චක්කු සංපස්සය, චක්කු සංපස්සයෙන් උපදින වේදනාව, රූප සංඥාව, රූප සංචේතනාව කියන චෛතසික ටික. චක්කු විඥානයයි ඒ චිත්ත චෛතසික ටිකයි විපාකය. ඒ කියන්නේ අභිසංකත සංකාර. තව පැත්තකින් ගත්තොත් අපිට මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙනවා කියන පැත්තේ තියෙනවා පින්වතුනි සංඛාරයන්ගේ කොටස් දෙකක් අයිති වෙලා, සංකත සංඛාර සහ අபிසංකත සංඛාර. හැබැයි ඉක්මන් වෙන්න එපා, ඉස්තර වෙන්න එපා. පෙනෙනදී දැනගන්න මට්ටමට නෙමෙයි මම මේ කියන්නේ. පෙනෙනවා කියන මට්ටමට, පෙනෙනවා කියන මට්ටම අයිති පුරාණ කර්ම පැත්තට. පුරාණ කර්ම පැත්තට පුරාණ කර්ම භවය නියෝජනය කරනවා. බුදුරජාණන් වහන්සේ තව පුරාණ කර්ම සූත්‍රයේදී පෙන්නනවා, මහණෙනි ඇස පුරාණ කර්මයයි, කන පුරාණ කර්මයයි, නාසය, දිව, කය, මනස පුරාණ කර්මයයි කියලා පෙන්නනවා. මොකද මේ භූමිය, මේ ආයතන ටික සකස් කළේ කර්මය. කර්මය මෙහෙවලා කලබුන ආහාරය තමයි සකස් වෙන්නේ. එතකොට නමුත් මේක කර්මය සිතක් හෝ කර්මයක් හෝ විපාකයක් හෝ නෙවෙයි. කර්මයේ උපකාරක ධර්මය කෑ මේ විදිහට සකස් වෙන්නේ. සකස් උනේ ආහාරය. එතකොට ඇහැ රූපයයි දෙකයි සංකත සංකාරයට ඒ දෙන්න නිසා හටගන්න චක්කු විඥානය නැත්තම් රූපයක් පෙනෙනවා කියන මට්ටමයි තී අபிසංකත සංකාරයට. මේ විදිහට කනයි සද්දයයි දෙකයි තී සංකත සංකාරයට. ඒ දෙන්න නිසා උපදින සෝත විඥානයයි ඒ විපාක ටිකයි තී අபிසංකත සංකාරයට. නාසයයි ගන්ධයයි සංකත සංකාරයට, ඒ නිසා උපදින විපාක ටික අபிසංකත සංකාරයට. මේ වගේ ස්පර්ශ ආයතන හයෙම පෙනෙන මට්ටම, ඇහෙන මට්ටම, ගන්ධ සුවඳ දැනෙන මට්ටම, රසද විඳින මට්ටම දකින්න පුරාණ කර්මෙන් හටගත්ත ධර්මතාවය. ඒ තුල කෙලෙස් නෑ, කර්ම නෑ, විපාක නෑ. මේ කෙලෙස් නෑ, කර්ම නෑ, පුරාණ කර්මෙන් හටගත්ත විපාකයක් විතරයි. මේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා කියන ටික. එතකොට අපිට ඇහෙත පෙනෙන මට්ටමට කියනවා පෙනෙන ටිකට විතරයි ඔන්න ඔය කර්ම සංකාර දෙක අයිති. සංකත සංකාර සහ විසංකත සංකාර. පුරාණ කර්මෙන් විපාක විඳින්න භවය නැත්නම් වටපිටාව සකස් කළා, ඇහැ රූපය සකස් කළා දුන්නා, ඒ නිසා විපාක සිත් උපන්නා කියන ටික පුරාණ කර්මෙන් හටගත්ත ටික. මේ පෙනෙන ඇහෙන ටික ගැන ඉස්සෙල්ලා හොඳට දැනුම් සහිත භවකට එන්න ඕනේ. දැනුම් සහිත භවකට ආවොත් තමයි ඕගොල්ලන්ට නව කර්ම කියන ටික තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. මේ පෙනෙනවා කියන ticket පෙනෙන, ඇහෙන, දැනෙන මේ පුරාණ කර්මයෙන් හටගත්ත ticket ලක්ෂණය තමයි සිතින් කීම් කිරින් කිසිම දෙයක් ඊට අයිති නැහැ. අපි හිතන කියන කරන කිසිම දෙයක් පෙනෙන ඇහෙන දෙයට අයිති නැහැ. හිතන කියන කරන හැම දෙයක්ම නව කර්මයි. වර්තමාන කර්ම මොනවද? සිතින් කියින් කිරීම තමයි නව කර්ම. පෙනෙන ඇහෙන දේ විපාකයි. අපි ඒක අරමුණක් විතරක් ගනිමු, නැත්නම් අරමුණ දෙකක් ගනිමු. පෙනෙන එකයි ඇහෙන එකයි. පෙනෙන එක ඇහෙන එක විපාකයි. පෙනෙන එකට හෝ පෙනෙන අරමුණට හෝ ඇහෙන අරමුණට හිතින් කියින් කිරීම කිසිම දෙයක් අයිති නැහැ. ඒවා නව කර්මයි. අපි ඒක පොඩ්ඩක් බලමු. මම උපමාවක් කියන්නම්. මේකෙන් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මෙතන ඉන්න මේ පින්වතුන් දන්නවද ජර්මන් භාෂාවෙන්? නෑ නේ. හරි, එහෙනම් කවන්නේ. මොකද ඒකට හේතුව දැන් කවුරු හරි ජර්මන් භාෂාවෙන් කියලා කියන්නේ ජර්මන් භාෂාවෙන් කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කියාගෙන 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 ගියොත් මේ ඔක්කොටම අපිට සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද ඇහුනට මේ මට බයිනවා කියලා අපිට හැඟීමක් එන්නේ නැහැ. එහෙනම් මට හොඳ කියනවා, මට ප්‍රශංසා කරනවා කියලා අපිට එහෙම හැඟීමක් එන්නේ නැහැ. එහෙනම් මේ අහවල් ද්‍රව්‍ය ගැන කිව්වේ, අහවල් බහන්න ගැන කිව්වේ කියලා අපේ මනසේ මොනවා හරි නිමිති එහෙම මතුවේද? ඒ කතා කරගෙන කරගෙන යන සද්දය හොඳට ඇහෙනවා. ඒ කියන්නේ කන තියෙනවා, සද්දේ තියෙනවා, සෝත විඥානය තියෙනවා, සෝත ස්පර්ශයෙන් උපන්න සද්ද සංඥාවත් අපිට හම් වෙලා තියෙනවා, ඇහිලා තියෙනවා. නමුත් ඒ සද්දේ ආරම්භය මනෝ විඥාන වශයෙන් අපේ මනසේ මොන වගේ නිමිති ටිකක්ද තියෙන්නේ? මොන වගේ දෙයක්ද අපිට තේරෙන්නේ? මොකුත්ම දෙයක් තේරෙන්නේ නැහැ නේද? හරි. එහෙනම් හොඳට දකින්න, දැන් මේ කතා කරනකොට මේ කතා කරන සද්දේ ඇත්තත් සැබෑම ඇත්තත් අර ජර්මන් භාෂාවෙන් නොදන්න භාෂාවෙන් කතා කරනකොට ඇහෙන ශබ්දෙත් දැන් මේ කතා කරනකොට ඇහෙන ශබ්දෙත් යථාර්ථය එකමයි. දැන් මේ කතා කරන දේ සිමුතුන්ට තේරෙනවා කියලා කියන්නේ මේ ශබ්දය ඇහෙනවත් එක්කම තමන්ගේ මනසේ තියෙන අරමුණු වේගෙන් සිහිපත් කරලා දැනගෙන තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙන අදහස් වේගෙන් සිහිපත් කරලා දැනගන්නකොට පින්වතුන්ට තේරෙන්නේ නැහැ තමන්ගේම මනස සිහිපත් කරලා දැනගත්තේ කියලා. ඔගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ කතා කරන දේ තේරෙනවා කියලා. නමුත් ඇහෙන ශබ්දය තේරෙනවා නම් ජර්මන් භාෂාවෙන් කතා කරපු කෙනා කතා කරනකොට ඇයි අපිට තේරුන්නේ නැත්තේ? ඒ ශබ්දය ඇහෙනකොට ඒ ශබ්ද සංඥාවන් අරඹය අපි සංකාර කළා නැහැ. අපි සංකාර කළා නැහැ එක එක හැඩතල, එක එක නිමිති අපේ මනසේ උපදින විදියට. මෙතන ටිකක් බොහොම ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න බං කියන එක. ඉස්සෙල්ලාම මෙන්න මේ පොයින්ට් එකට එන්න, මෙතනට එන්න. ඒ කියන්නේ ජර්මන් භාෂාවෙන් හෝ අපි නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළොත් කියන ටික අරමුණු කරගන්න මනසෙන් අපිට ශබ්ද ඇහෙනවා හොඳට. ඒ කියන්නේ කනයි සෝතම් පර්ජ සද්දේච උපජ්ජති සෝත විඥානං තින්න සංගති පස්සෝ කියන ටික වෙලා තියෙනවා. ඒ සද්දේ ඇහෙන තැන තියෙනවා සංකත සංඛාර, අභිසංකත සංඛාර දෙක විතරක් තියෙනවා. නමුත් වර්තමාන හිතින් කියින් කිරින් කරන්න අපි දන්නේ නැහැ මොකද. සද්දේ නියම ඇත්ත තමයි හිතින් කියින් කිරින් කරන්න මොකෝ දන්නේ නැහැ. ඒ නොදන්න භාෂාවෙන් ඇහෙනකොට දැන් ගන්න ඔය වගේ වුණොත් ඇස් ඉදිරි පිටට හම්බ වෙන හැම රූපයක්ම පෙනෙන මට්ටමේදී සංකත සංකාර, අභිසංකත සංකාර කියන දෙක විතරයි තියෙන්නේ. කිසියම් භාෂාවක් නොදන්නා කෙනෙක්ගේ ඇස් ඉදිරිපිට කන ඉදිරිපිට සද්දයක් හම්බුණා වගේ ඇස් ඉදිරිපිටට එන රූපයේ ආරම්භය කිසිම දෙයක් අපේ මනස දන්නේ නැහැ හඳුනන්නේ නැහැ. වර්තමානයේක උපදින හම්බ වෙන මේ කිසිම රූපයක වර්තමානයෙන් එන ඇහැට පෙනෙන රූපයක් ආරම්භය කිසිදු නිමිත්තක් අපේ මනසට අයිති නැහැ. පෙනෙනවා කියන ටික විතරයි. සද්දයක් හැම සද්දයක්මත් එහෙමයි. හැම ගඳ සුවඳක්මත් එහෙමයි. හැම රසයක්මත් එහෙමයි. හැම ස්පර්ශයක්මත් එහෙමයි. හැම ධර්මාරම්මණයක් දැනගැනීමක්මත් එහෙමයි. පුරා සංකත සංකාර අභිසංකත සංකාර ටික විපාකයි පුරාණ කර්මෙන් හටගත්තේ කියලා කිව්වේ ඒකයි. ඒක එකම එක පැත්තක් එක බෝඩරයක් එක ලයින් එකක් එක අන්තයක්. ස්පර්ශයේ අන්තය එක පැත්තක්. ඊට පස්සේ නව කර්ම තමයි ඇස් ඉදිරිපිටට එනකොට ශනිකව අපි පෙනෙනවත් එක්කම අපේ මනසේ යමක් සිහි කරලා අපි දැනගන්නවා. දැන් මේ ඇහැට පේනවත් එක්කම දුරකථනය කියලා සිහි කරලා දැනගෙන තියෙනවා. රෙකෝඩර් එක කියලා සිහි කරලා දැනගෙන තියෙනවා. මේසේ කියලා සිහි කරලා දැනගෙන තියෙනවා. දැන් මම කතා කරනකොට තේරෙනවා ඔයගලන්ට කියලා කියන්නේ මේ සද්ද ඇහෙනකොටම. ඒ කියන්නේ දැන් රූපවල නානත්වයක් තියෙනවනේ හැඩතලවල. දැන් මේ කෙනෙන රූප හැඩයට අපි රෙකෝඩරේ කියලා කිව්වා. මේ හැඩයට අපි ඔරලෝසුව කියලා කිව්වා. රූපවල හැඩ නානත්වය මත එක එක ප්‍රඥප්ති නානත්වයක් තියෙනවනේ. ඒ වගේ ශබ්දවලත් එක එක නානත්වයන් තියෙනවා. අපි නිකමට කියමු පොඩි කාලේ අයන්න කියලා කියන්න අයන්න කියන සද්දයට අර වැල්ලේ ලියලා එක එක හැඩ බොහොම අමාරුවෙන් තමයි රූපය ඇඳලා 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 මේ ආකාරයට කියන්නේ අයන්න. අයන්න කියලා ශබ්ද කර කර මෙහි රූපය ලියනවා. ලිය ලිය ශබ්ද කරනවා. ඔහොම 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 හුරු කරේ යන්නේ. එතකොට දැන් අද මනස බොහොම වේගයි. මේ වචනේ ඇහෙනකොටම තේරුමක් ඉවරයි කියලා කියන්නේ මම කතා කරන දේ උගලට තේරෙනව නෙවෙයි. මේ සද්ද ඇහෙනකොටම සද්ද ඇහෙනවත් එක්කම තමන්ගාව තියෙන අදහස තේකලා ඕගොල්ලෝ දැනගන්නවා. තේරුණේ? දැන් තමන්ගාව තියෙන අදහස තේකලා දැනගන්නකොට එපමණකින් තාම කර්ම නෙමෙයි. තාම කර්ම නෙමෙයි. එතකොට තමයි මනෝ සංචිතන ආහාරය කියන එකද කියන්නේ. පෙනෙන මට්ටමේදී තියෙනවා කබලික ආහාරේ, පස්ස ආහාරේ, විඥාන ආහාරේ කියන ටික තව එක පැතිකඩකින්. එතකොට ඒ පෙනෙනවත් එකම අපිට රෙකෝඩරේ කියලා සිහි වෙන්න පුළුවන්. ඇහෙනවත් එකම වචනේ දැනෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. එහෙම පෙනුනේම එහෙම දැනීම දෝෂයක් නැහැ. දැන් මෙතෙන්ට අවශ්‍යයි විද්‍යාව. විද්‍යාව හෝ අවිද්‍යාව කියන කාරණා දෙක එකතු වෙන්න උතෙන්ට. මෙන්න මෙතන ටිකක් ගොඩාක් ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න ඕනේ. මේ විද්‍යාව සහ අවිද්‍යාවෙන් තමයි කර්ම රැස් කරනවද, කර්ම ක්ෂය කරනවද කියන කාරණාව කරන්නේ. කර්ම රැස් කරනවද, කර්ම ක්ෂය කරනවද කියන කාරණාව කරන්නේ. ඒ කියන්නේ දැන් මම මුලින්ම මතක් කළා හැම සද්දකම ඇත්ත තමයි. අර අපි නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කරනකොට ඇහෙන සද්දේ තියෙනවනේ ඒ මට්ටම තමයි හැම සද්දකම ඇත්ත. එහෙනම් දැන් මේ කතා කරනකොට තියෙන සද්දේ ඇත්ත කනගාවට ඇවිල්ලා තියෙන සද්දේ ඇත්ත කොච්චරද? ඇහිම විතරෝමයි සුති සුතමත්තං. අපේ මනස තුල කිසිම නිමිත්තක් ඇති කරන්නේ සද්දේ සමත් වෙලා නැහැ. හරි, අපිට තේරුණා කියලා කියන්නේ මේ සද්දය ඇහෙනවත් එක්කම අපේ මනසින් එක එක අදහස් සිහි කරගත්තා. අපි මෙහෙම කියමු. දැන් පොල් කියලා කිව්වොත් දැන් මේ සද්දය පොල් කියන සද්දය ඇහෙනකොටම කනගාවට එනකොට කිසිම දෙයක් නොදන්න ජර්මන් භාෂාව කතා කළා වගේ ශබ්දයක් විතරයි කනගාවට ආවා. ඔය ශබ්දය ඇහෙනවත් එක්කම ඔගොල්ලෝ මනසෙන් නිමිත්තක් සිහි කරගන්නවා, ගෙඩියක් සිහි කරගන්නවා. එතකොට දැන් පින්වතුන් හිතාගෙන ඉන්නවා ඒ මනසෙන් සිහි කරගත්ත දේ තමන් මනසෙන් සිහි කරගත්ත දේ කියලා හඳුනන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ මේ සද්ද නිසා තමන්ට ඒ ගතිය ඇති වුණා කියලා. පොල් ගැනයි මේ කිව්වේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් පොල් ටික තියෙන්නේ පොල් කියන මේ සද්ද ඇහෙනකොට ඕකට චිත්තජ රූප තියෙන්නේ, නිමිති තියෙන්නේ, ගෙඩි තියෙන්නේ මනසෙන්. මේ සද්දයට නිමිත්තක් මනසෙන් හදාගන්නවා අපි ශනිකව පොල් ගෙඩියක් හදාගන්නවා. හදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතනදී ඇත්ත දැක්කොත් කනගාවට එනකොට සද්දේ විතරයි, සද්දේ ඇහෙනවත් එක්කම මනසින්ම නේද මේ නිමිත්ත හදාගත්තේ කියලා ඔයගොල්ලෝ දැක්කොත් විද්‍යාව. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ. බැරි වෙලා අවිද්‍යාව යෙදුනෝ, ඒ කියන්නේ කනගාවට එනකොට සද්ද මාත්‍රයක් විතරමයි ආවේ, සද්දය ඇහෙනකොට පොල් කියන සද්දය ඇහෙනකොටම ගෙඩිය කියන එක අපි නේද මවාගත්තේ කියලා සිදුවෙච්ච සිද්ධිය ඇත්ත ඇති හැටි නොදැක්කොත් පින්වතුන්ට තේරෙන්නේ ඔය හිතේ පහළ වෙච්ච ගෙඩිය නිමිත්ත මේ සද්දට අයිති කියලා. නැත්නම් මේ සද්දේ නිසායි තමන්ගේ මනසෙ මෙහෙම එකක් ඇති වුනේ කියලා හිතන්න. තේරෙන්නේ? එතකොටම කර්මය. මනසේ ඇති වෙන ගති පෙනෙන රූපයට බැඳෝ. රූපේ නිසා මනසේ ගති ඇති වෙන්න පුළුවන්. නමුත් කර්ම නැහැ තාම. පෙනෙන රූපේ වෙනම එකක්, රූපේ පෙනෙනකොටම මනසින් මේ ගති ටික උපද්දවා ගත්තේ කියලා දැකීමම කර්මක්ෂය වීම. නමුත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව සක්‍රිය වුණොත් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. අරමුණක් පෙනෙනකොට පෙනෙනවත් එක්කම අපිට යමක් සිහි වෙනවා. සිහි පෙනෙනවත් එක්කම අපිට යමක් සිහිුනේ කියන කාරණාව සිහි නොවුනොත්, පෙනෙනවත් එක්කම අපිටයි යමක් සිහිුනේ කියන කාරණාව නොපෙනුනොත් අවිද්‍යාවෙන් අපිට කර්ම රැස් කරනව මොකද්ද? අපේ මනසේ ඇති නිමිති ටික පිනින දෙයට ගැට ගන්නවා, බඳිනවා. එතකොට කර්මය. එතකොට ඕගලන්ට හොඳ අය දකින්න පුළුවන්, නරක අය දකින්න පුළුවන්, අප්‍රසන්න අය දකින්න පුළුවන්, වෛරක්කාරයෝ දකින්න පුළුවන්, තරහකාරයෝ දකින්න පුළුවන්, මෛත්‍රී කරන අය දකින්න පුළුවන්. ඇයි? දැන් ඇස් ඉදිරි පිටට එන්නේ රූපයක් විතරයි. අන්න මට බැනපු අපිට මේ මේ විදිහට අවලාද කරපු අහවල් මිනිස්සෙයි එන්නේ කියන ගතිය හිතේ පහළ වෙනකොටම දැන් මේ ගතිය Taman තුලයි උපන්නේ කියලා දැනති වුණාම මේ ටික සංකලන පේන රූපෙට දැන්දාම අර රූපේ Tamanගේ හතුරු කෙනා වෙයි. තේරෙනනේ? එතකොට හොතන දකින්න ඇස් ඉදිරි පිටට ආපු ටික පුරාණ කර්මයෙන් හටගත්ත සංකත සංකාර, අபிසංකත සංකාර කියන සංකාර දෙක විතරක් තියෙන විපාකයේ විතරක් අවසන් කොට තියෙන එක අන්තයක් පෙනීම විතරයි, නියෝජනය පෙනීම විතරමයි අයිති. හිතින් කියින් කියින් වලට අයිති නැහැ. ඒ පෙනීමත් එක්කම හිතින් කියින් කියින් ඇති වෙන්න පුළුවන්. ඇති වුණාට හිතින් කියින් කියින් ඇති වෙච්ච පමණකින් කර්ම නෙවෙයි. රහතන් වහන්සේලාට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. හිතින් කියින් කියින් කර්ම වෙන්නේ මොකටද? තමන්ගේ මනසේ ඇතිවෙච්ච හිතින් කියින් කියින් ආපහු පෙනෙන දෙයට ගැට ගන්න තාක් තමන්ට කර්මයි. සද්දය ඇහෙනකොට ඇහෙන සද්දයත් එක්කම තමන් තුළ හිතින් කියින් කියින් ඇති වෙන්න පුළුවන්. තමන් හිතන කියන කරන දේ නැවත සද්දයට ගැට ගැහුවොත් කර්මය. සද්දයක් ඇහෙනවා කිසියම් භාෂාවකින් කවදාවත් නොදන්න භාෂාවක මට මේ සද්දයක් කනගාවට ආවේ. එනකොට ඒකත් දෝෂ නැහැ. ඒක පුරාණ කර්මෙන් අටගත්ත විපස්සයක්. ඒ සත්‍ය ඇහෙනකොටම අපේ මනසේ නිමිති ටිකක් යෙදෙනවා. මට මේ මේ විදිහට මේ මේ වචන වලින් බයිනවා නේද කියන අදහස් ටිකක් අපි හිතා ගන්නවා. දැන් මේ මේ වචන වලින් මේ මේ පද වලින් මට බයිනවා නේද කියන එක තමයි හිතුවේ කියන එක පෙන්වුවේ නැත්තම් තමන්ට තේරෙන්නේ ඒ ඒ වචන වලින් ඒ ඒ පද වලින් දැනපු සද්දේ දැනුකේක අර සද්දෙනු යාවේ කියලා හිතන්නේ. එතකොට ඕගොල්ලන්ට දැනුම් වහන්න පුළුවන් අනුන්ගේ ප්‍රශංසා ලබන්න පුළුවන්, අනුන්ගේ නිඳා ලබන්න පුළුවන්. මම කියන එක තේරෙන්න ගොඩාක් ගැඹුරු, නමුත් වටිනාම තැනක් මම මේ පෙන්නන්නේ. කන ශබ්දය සෝත විඥානය කියන්නේ හරිම අහිංසකයි. හිංසක ධර්මයක් නෙවෙයි. සසරට පමුණුවන්න හේතු කාරණා ශේෂයක්වත් නැහැ. විපාක මට්ටමක් විතරයි. ඒ බඳු සද්දේ ඇති වෙනකොටම මනසේ එක එක විදිය සිතින් ගින් කිලින් ඇති වෙන්නත් පුළුවන්. ඒක තාම දොස් නෑ. නමුත් විද්‍යාව තිබුණොත් මොකද්ද? කනගාවට ආපු සද්දේ සද්ද මාත්‍රයක් විතරමයි. එබඳු සද්දයක් එනකොට මට හොඳ කියනවා නේද කියලා අපිම හිතලයි දැනගත්තේ, මට බයිනවා නේද කියලා අපිම හිතලයි දැනගත්තේ කියලා දැක්කොත් ඔගොල්ලෝ සද්දයෙන් හොඳ කියන සද්දයක් හෝ බැනුම් අහන සද්ද ඔගලන්ට හම්බෙලා නැහැ. සද්දයෙන් කම්පා වෙන්නේ නැහැ. ජර්මන් භාෂාවෙන් හම්බෙන සද්දෙන් ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකදු ධර්මතාවයක්වත් ඔයගොල්ලෝ තුල ඇති කරන්න පුළුවන් මේ සද්දෙට බෑ. එහෙනම් දැන්ද හම්බ වෙන හැම සද්දයකම ඇත්ත තමයි ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්වත් ඇති කරන්න සද්දේ සමත් නැහැ. නමුත් ඒ සද්දේ නිසා අපේ මනස තුල ලාභය ඇති වෙන විදිහට, අලාභය ඇති වෙන විදිහට, නින්දාව ප්‍රශංසාව යසස ආයත ඇති වෙන විදිහේ චේතනා උපදින්න පුළුවන්. නමුත් ඒ තාම අපි කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්න ඕනේ. ඒ චේතනාව කර්ම ක්ෂේත්‍රීම පිණිස උදව් කරගන්න පුළුවන්. ඒ ලාභය, අලාභය, යසස, ආයස, නින්දා, ප්‍රශංසාව පිණිස පවතින චේතනා ටික සද්දේට අයිති නැහැ. සද්දේ ඇහෙනවත් එක්කම තමන්ගේ මනසින් සිහි කරගත්තේ කියලා දැනගත්තා නම් ඔගොල්ලෝ සද්දෙන් වෙන් වෙලා මේ ලෝක ධර්මතා අටෙන්ද වෙන් වෙලා කර්ම ක්ෂේත්‍රයෙන් පිණිස පවතින මනසක් හැදිලා. නමුත් ඒ ඇත්ත දැක්කේ නැත්තම්, සද්දේ ඇත්ත දැක්කේ නැහැ. ඒ නොදන්නා කම නිසා මනසේ ඇති වෙන ගති ටික පහළ වුණා. මනසේ ඇති වෙන ගති ටික ඇත්ත දැක්කෙත් නැති වෙනකොට අවිද්‍යාව මොකද කන්ද කර්ම රැස් වෙනවා කියලා කියන්නේ සිතේ තියෙන චේතනා ටික ඇහෙන දෙයට බඳිනවා, ගැට ගන්නවා. එතකොට ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසාවෙන් යුක්ත වූ සද්ද තමයි ඔයගලන්ට ඇහෙන්නේ. අපේ හිතේ තියෙන ගති ටික ස්පර්ශ ආයතන හයට බඳින තාක්, ගැට ගන්න තාක් අපි අනුමත යකඩාය, අපි අසරණයි, අපි ලෝකේ. ඇයි අපව සතුටු කරනවද, අපව අඬවනවද කියන එකේ අයිතිය තියෙන ලෝකයට? ඇයි ලෝකයේ අය බැන්නොත් මොකද වෙන්නේ? අපිට දුක එනවා. ලෝකයේ හොඳට කතා කරනකම් අපිට දුක නැතු ඉන්න පුළුවන්. ලෝකය බැරි වෙලා නිඳා කළොත්, අපහාස කළොත්, බැන්නොත් මොකද වෙන්නේ? අපි දුකටපත් වෙනවා. එහෙනම් අපි දුක් වෙනවද, දුකටපත් නොවෙනවද කියන කාරණාව අද තියෙන්නේ අපි අත එන්නේ මේ ලෝකයාට. එතකොට අනුගතය අපේ දැනසිල්ල තියෙන්නේ අනුන්ට තමයි අපිව හොඳට තියන්න පුළුවන්ද බැයිද කියන කාරණාව ඉතුරු කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ අපි මනස. නමුත් රහතන් වහන්සේ කියන්නේ පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ පිටකින් සෝවාන් පුද්ගලයන් කියලා. අනුන්ගේ පිටකින් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, අනුන් නිසා සැප දුක් විඳින කෙනෙක් නෙවෙයි. හොඳයි, කන ඉදිරිපිටට හම්බෙන්නේ සම්පූර්ණ සද්දයක් විතරයි. සැප ඇති වෙන විදිහට හෝ දුක ඇති වෙන විදිහට අපිම හිතලයි අපිම දැනගන්නේ ඒක මේ සත්‍යයට අයිති නෑ කියන දර්ශනයක් එළඹ සිටියොත් අපිව අඳවන්න හෝ සතුටු කරවන්න ලෝකයට පුළුවන් වෙයිද? පුළුවන්ද? බෑ. අපි එහෙනම් එදාට අපි අපිමතව යකිනවා මිසක ලෝකෙමත යකිනවා නෙමෙයි. මෙතනදී කර්ම රැස් වෙනවා සහ කර්ම ක්ෂය වෙනවා කියන කාරණාව මම තව විදිහකට පැහැදිලි කරන්නම්. හොඳට අපි මේ විදිහට බලමු කර්ම රැස්වෙනහා කර්ම ක්ෂය වෙන හැටි. හරි. අපි උපමාවක් ගනිමු. දැන් ඉස්සරහින් ඉන්නවා අපි ගන්නාමර මහත්තයෙක් අපි ගමු අමෘත මහත්තයෙක් ගමු අපි. ඔන්න දැන් අපිට හිතන්න පුළුවන්. හොඳට බලනවා මේ කියන දේ. ඒ රූප සතහන අපි මෙතන කලමතුක මාත්‍යා කියපු ඒ රූප සතහන ඇස් දෙක ඉදිරි පිට තියාගෙන ඇස් ඉදිරි පිට මේ රූපය ඇවිල්ලා තියෙනවා. දැන් ආමේ අමෘතංග මාත්‍යා මෙතුම බොහොම හොඳ කෙනෙක්, පොයට කිරි ගන්නවා බොහොම ගුණ යහපත් කෙනෙක් කියලා අපි හිතින් හිතනවා. හොඳට බලන්න ඒ හිතින් හිතපු එක සිතින් ක්‍රියාවක් නේද? ඒ මහත්ය මහත්ය හොඳයි මහත්ය පොයට තිල් ගන්නවා ගුණ යහපත් කෙනෙක් කියලා හිතන්න සිත්පත්ක නිසා එහෙම සිතුලි ටිකක් උපන්න ඒ සිත් ඉවර වෙනකොට මේ හිතකින් ඉවරයි නේද? ඉවරයි. එහෙනම් අපි තනියම කන්න බොන්න හොඳ නැහැ. අපි කන්න බොන දේන් ටිකක් මේ අමෘතක මහත්යට දෙන්න ඕනේ. කාට හරි මොන වර්ධයක් දීලා කන්න බොන්න ඕනේ. නැත්නම් මේ මහත්යට කියන්න ඕනේ එහෙම කරන්න කියලා අපි වචන ටිකක් කිව්වොත් දැන් කියපු එහෙම වචන කතා කරන්න සිද්ධිපද්වහම ඒ උපද්දකු සිද්ධ නිසා එහෙම වචන ටිකක් කතා කරලා ඒ නිරුද්ධ වෙනකොට ඒ වචන ඉවර වෙනව නේද? හොඳයි මහත්තයා මෙන්න මේක ගන්න. මටත් මෙන්න මේක ගෙනත් දෙන්න කියලා අපි මොන හරි දෙයක් දුන්නොත් හෝ ගත්තොත් හෝ ඒ දෙන්න හෝ ගන්න අපේ කය ක්‍රියාත්මක කරන්න කාය විඤ්ඤාණ රූපෝපද්දවන්නේ රූප හදන්න සිද්ධි පැද්දුවනේ අපි. ඒ උපද්දපු සිත් උපද්දල කාය විඤ්ඤාණ රූපයක් හදලා අපි මේ මහත්තයට යමක් දෙනවා. ඒ සිත් නිරුද්ධ වෙනකොටම දීන් ක්‍රියාව ඉවරයි නේද? දැන් බලන්න හිතුවා හිතුවේ කෙතරම් ඉවරයි, කිව්වා ඒක එතනම ඉවරයි, කළා ඒක එතනම ඉවරයි. හිතපු කියපු කරපු දේවල් එතන එතන ඉවර වුණා නේද? මොකද හිතීම ක්‍රියාව, කීම ක්‍රියාව, කිරීම ක්‍රියාව. ක්‍රියාවක ස්වභාවය තමයි ක්‍රියාවෙන් පස්සේ අභව ප්‍රාප්ත වෙන බව. ඒකකට ක්‍රියාවක ස්වභාවය තියෙන්නේද නැහැ සිටිය හැකි බවක්ද නැහැ. එතකොට හිතපු කියපු කරපු දේවල් එතන එතන ඉවර වුණානේ. නමුත් ඉවර වුණාට අපිට ඉවර වුණා කියලා කියන්නේ නැහැ. අපිට කියන්නේ කර්ම රැස් වුණා කියලයි. ඇයි? හොඳට බලන්න අපි හිතපු කියපු කරපු දේවල් ඔක්කොම ඇස් ඉදිරි පිට තියෙන අර රූපෙටයි දැන්නේ. ආමේ ඉස්සරහා ඉන්නේ අමරතුංග මහත්තයා. ඒක බොහොම හොඳ කෙනෙක් කියලා මගේ මනසේ මෙබඳු සිතුවිලි ධාරාවක් යන්න සිතුවිලි ටික ඇති කරන්න සිද්ධේ දැක්වුවා. ඒ හිත නැති වෙනකොටම සිතිවිලිම නැති වෙනවා. මේ මෙහෙම සිතිවිලි ඇති වෙන්න හේතුව ආධ්‍යාත්මික පැත්තයි. ඒ හේතුව නැති වෙනකොට මේ සිතිවිලිම නැති වෙනවා. නමුත් අපි හිතාගෙන ඉන්නේ මං හිතපේ කායික මේ වේදන දෙයි කියලා. ඔන්න වේදන අරමුණට බැඳලා තියෙනවා. ආ මේ මහත්යට වතුර ටිකක් දෙන්න, මේ මහත්යට අහවල් වැඩේ කරලා දෙන්න කියලා අපි වචන කතා කළාම අපි කතා කරපු වචනේ අයිති මේ රූපෙටයි රූපෙට කියලා අපි බඳිනවා. අපි අහවල් මහත්යට මේ දේ දුන්නේ කියලා අපි දුන්න එක දීම ක්‍රියාව මේ වේද රූපෙට බඳිනවා. බැඳහම මොකද වෙන්නේ? හිතපු කියපු කරපු දේ නිරුද්ධ වුණාට මේ රූපය ඇස් ඉදිරි පිටට සිහි වෙන ගාන හිතපු කියපු කරපු දේවල් ආයෙ සිහි වෙනවා. මරණසන්න මොහොතේදී දැකපු ওই රූප නිමිත්ත ඇස් ඉදිරි පිටට එනකොටම ওই රූපය අරන්දී අපි හිතපු කියපු කරපු ගති ටික පසුබිමේ ඔක්කොම තියෙනවා. තේරුම් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ඒකයි. අපි මනසේ ඇති වෙන හිතන කියන කරන දේවල් පෙනෙන රූපෙට බඳින තා කර්මයි. හිතේ ඇති වෙන කියන හිතන කියන කරන දේවල් ඇහෙන ශබ්දයට බඳින තා කර්මයි. තේරෙන්නේ? ඔයගොල්ලන් ශබ්දය ඇහෙනකොටම අහවල් ගායකයාගේ අහවල් ගායිකාවගේ කියලා කියන්න පුළුවන් නේද? කර්මය කියන්නේ ඒකයි. ඇයි? මොකද ඒ සත්‍ය ඇහෙනකොට මේ අහවල් කායිකාව එයාගේ හැඩ මෙහෙම, එයාගේ කටුකොල මෙහෙමයි, එයා මේ වගේ කියලා විස්තර ටිකක් තියෙනවා. සත්‍ය ඇහෙනවත් එක්ක මේ විස්තර ටික එන්නේ. ඒ විස්තර ටික ඔක්කොම බැලුවොත් මේ සත්‍යෙට නම් දැන් ඔයක මනස තියෙන ඔය කර්ම ගති ටික මතක් කරන්ද සත්‍යෙ යෝනි, සත්‍ය විතරයි යෝනි. මනස තියෙන ඔය හිතින් කියින් කියින් ගති ටික නැවත උපද්දවන්න මේ බේද රූපේ විතරයි යෝනි. ඇයි? හිතන කියන කරන දේවල් ඒවට බැඳලා තියෙන හින්දා. තේරුම් ගන්න කියන්නේ. එතකොට පිළිද ඇහෙන දේ පුරාණ කර්මයේ විපාක. හිතපු කියපු කරපු දේ නව කර්ම. මේ කර්ම නව හිතන කියන කරන දේ කර්ම ක්ෂේ කරනවද කර්ම රැස් කරගන්නවද කියලා දෙකෙන් ඕන එකක් අපිට කරගන්න පුළුවන්. ඇස් ඉදිරි පිට මේ රූපය තියාගෙන අමරතුංග මහත්තයා එතුම හොඳයි කියලා හිතන්නත් පුළුවන්. එතුමට මේ වතුරක දෙන්න කියලා කියන්නත් පුළුවන්. එතුමට මේ පොත දෙන්න කියලා කියන්නත් පුළුවන්. එතුමට මේ පොත බබු දෙනවා කියලා කරන්නත් පුළුවන්. ප්‍රශ්නෙකුත් නැහැ. තාම එකමදකින් කර්ම නැහැ. මම මට නුවණින් තත්කල බලා ගන්න පුළුවන් නම් ඇස් ඉදිරි පිටට හම්බ වෙන මේ රූපේ ඒකාන්තයක් පෙනීම විතරමයි. හිතන්න සිත් උපදවලා ඒ නිත්‍යක නිසායි කෙනෙක් පුද්ගලයෙක් ගැන හිතුවේ ඒක පේන දෙයි කි නැහැ. වචන කතා කරන සිත් උපද්දලා විඤ්ඤාති රූප උපද්දලා වචන කතා කළා. ඒකින් නිරුද්ධ වෙනකොට වචනේ නිරුද්ධ වෙනවා ඒක පේන එකට අයිති නැහැ. කරන්න සිත් උපද්දලා උපද්දපු නිසා කයින් කළා. ඒ සිත් නිරුද්ධ වෙනකොටම කිරීම නිරුද්ධ වෙනවා ඒක පේන දෙයට අයිති නැහැ කියලා මේ අන්ත දෙක දැක්කෝ මම. දැක්කොත් මොකද වෙන්නේ? මම හිතන කියන කරන දේවල් එතනම නිරුද්ධ වෙනවා. ඇයි? ඒකට නිමිත්තක් නැති නිසා. ඒ හිතපු කියපු කරපු දේ කිසිම දෙයකට බැඳලා නැති නිසා. එතකොට කර්මක්ෂේත්‍ර සබ්බේ සංඛාර අනිච්ඡාතේ කියලා කියනකොට තමන් හිතන කියන කරන සියලුම දේ අනිත්‍ය දකින්න නම් මේ පෙනෙන ඇහෙන දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. හේතු නැති වෙනකොට ඒ ටික නැති වෙනවා කියලා ඒ ටිකේ අනිත්‍ය වෙනම දකින්නේ. ඒක ඒ පැත්ත. හිතින් කියින් කියින් හිතන්න කියන්න කරන්න චිත්තචෛතික ටික ඉපදිලා ඒ නිසා හිතින් කියින් කියින් ඇති වෙනවා. ඒ හිතින් කියින් කියින් ඇති වෙන තියෙන හේතු ටික නැති වෙනකොට ඒ හිතින් කියින් කියින් නැති වෙනවා කියලා මේ පැත්තේ හිතින් කියින් කියින් ටික පටිච්චසමුප්පන්න බව බලන්න. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න. දකින්නකොට ඔයගලන්ට සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය තේරෙනවා. සංකත සංස්කාරය අසංකත සංස්කාරයයි දෙක ප්‍රත්‍යෙන් හටගත්ත එක ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන එක ඉබේම පෙනෙනවා. තමන්ගේ මනසේ හටගත්ත මේ අභිසංකරණක සංකාරය කියන එක රැස් වෙන්න නොදී ප්‍රයෝගික සංකාර කියන එක රැස් වෙන විදිහට කටයුතු කළා. ඒ කිව්වේ කාරණා දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එක ගේට්ටුවයි තියෙන්නේ. එක පැත්තක් වහුව වේල් පාර වැහෙනවා, තර පාර ඇරෙනවා. අනිත් පැත්තට වහුව තර පාර ඇරෙනවා, වේල් පාර වැහෙනවා. ඒ වගේ කර්ම රැස්වෙන විදිහට හිත තැබුවොත් කර්ම ක්ෂේවන පැත්ත වැහෙනවා. කර්ම ක්ෂේවන පැත්තට හිත තැබුවොත් කර්ම රැස්වෙන පැත්ත වැහෙනවා. ඔය දෙකෙන් එකකින්ම තමයි අපිට අවසන් කරන්න වෙන්නේ. ඇසිදිලිපිට රූපයක් හම්බ වෙනකොට ඒක විපාකයි කර්ම රැස් වෙන පැත්තට ආයිතිත් නෑ කර්ම ක්ෂය වෙන පැත්තට ආයිතිත් නෑ ඒ විදෙන රූපය ආරම්භය හිතින් කීම් කිරින් කරන්න පුළුවන් දැන් මේ හිතින් කීම් කිරින් වලට විද්‍යාව එකතු වුණා හිතින් කීම් කිරින් පෙනෙන එක වෙන මන්ත්‍රයක් හිතින් කීම් කිරින් මනස තුල හටගත් එක වෙන මන්ත්‍රයක් කියලා දැක්කොත් ඒකම කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මය ප්‍රයෝග අභිසංකාරයේ නිර්මාණය වෙලා කර්ම ක්ෂය වෙනවා කර්ම රැස් වෙන්නේ දැරිලා ඇසිදිලිපිට රූපයක් හම්බ වෙනවා හම්බ වෙනකොට හිතින් කීම් කිරින් කරනවා ඇසිදිලිපිට දෙන රූපය ඇත්ත දකින්නේ නැහැ හිතින් කීම් කිරින් කරනකොට හිතින් කීම් කිරින් කරන්නේ තමන්මයි ඒක පේන දෙයට අයිති නැහැ ඒ හිතින් කීම් කිරින් හේතු ප්‍රත්‍ය කියලා ඒක දන්නේ නැහැ කියලා අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මොකද වෙන්නේ හිතපු කියපු කරපු දේවල් පිළිම දෙයට ගැට ගන්නවා වගේනවා එතකොට කර්ම රැස් වෙනවා එතකොට කර්ම ක්ෂය වෙන පැත්ත වෙනවා අපි හැමදාම කලේ කර්ම රැස් වෙන පැත්තට පෙනෙනකොටම හිතේ ඇති වෙන gati ටික පෙනෙන දෙයට බැඳහමයි හොඳයි පෙනෙන්නේ නරකයි පෙනෙන්නේ කැමති දේවල් පෙනෙන්නේ අකමැති දේවල් පෙනෙන්නේ හොඳ නරක කැමති අකමැති දේවල් පෙනෙන්නේ ඇහෙන්නේ මේ ලෝකේ පෙනෙන දෙයින් මනසට ගිහිල්ලා මනසෙන් ආපහු පෙනෙන ඇහෙන දේ දක්වා පරිවර්තනය වෙලා පරාවර්තනය වෙලා කියලා දකින්න එතකොට හොඳ නරක දෙක ඕගලන්ට හම් වෙන තාක් කර්මයෙන් බේරලා නැහැ මොකිරිටික තේරෙනවද එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන වචනය කියනනම් එයා හුදෙට සංකත සංඛාරය අනිසංකත සංඛාරය දෙක දකින්න ඕනේ ඒක හේතු ප්‍රත්‍යය කියන එක දකින්න ඕනේ ඒක වෙන මාත්‍යක් කියලා දකින්න ඕනේ ඊට පස්සේ ඒක නිසා හිතින් කියින් කියින් කරන්න පුළුවන් මේ හිතින් කියින් කියින් වලට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අபிසංකරණක සංඛාරය ඇති වෙනවා ඒක අවිද්‍යාව ප්‍රත්‍ය හටගන්න එකක් කියලා දකින්න මේ හිතින් කියින් කියින් වලට විද්‍යාව ප්‍රත්‍ය වුණොත් සම්මා දිට්ඨිය තිබුණොත් පෙළෙන හිත දෙයට ගැට ගහන්නේ බඳින්නේ නැහැ හිතන කියන කරුණ දෙය එකම නිරුද්ධ වෙනවා ඒක ප්‍රයෝග අபிසංකාරය නිර්මාණය වෙනවා කියලා සංඛාරයන්ගේ ඇත්ත ඇති ඇති දකින්න කොට එක සංස්කාරයකවත් නිමිති ඔයගලට හිතෙන්නේ සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නවා කියන කාරණාව නිර්මාණය වෙනවා මේ සංස්කාර ටික හඳුනා ගන්නකොට ඉබේම සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නවා කියන කාරණාව නිර්මාණය වෙනවා අත් නිබ්බෙන්ති දුකේ එදාටයි දුකේ කලකිරෙන්නේ ඒ කියන්නේ මොකද්ද බැනුම් අස්සගත්තට කලකිරෙන්නේ එදාටයි ඒ කියන්නේ කෙනෙක් දැනලා තියෙනවනම් මෙච්චරකල් තව ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා මේ ධර්ම තේරෙනකොට කවුරුවත් දැනලා නෙමෙයි බන්නගෙන නිදීන්නේ ඒ කියන්නේ කර ඉදිරි පිට දෙන්නේ සබ්දයක් මේ මට අහවලා වයින්ව නේද මෙහෙම මෙහෙම ගැට අසභ්‍ය වචනින් බැලනවා කියලා අපි හිතලා ඊට පස්සේ මේ සබ්දේ බැලුම කළ බැලුම හදලා අපි තියෙනවා පෙළෙන රූපය ඉදිරි පිටට නරක අසත්පුරුෂය ආවේ නැහැ වහතින්දිබිලාවේ වර්ණ සතරන චිත්‍රයක්මයි මෙයාද වසත්පුරුෂේ දුර්ජනේ බාලේ මේනි වගේ මට මේ ද්‍රෝහික කරපු කෙනෙක් කියන අදහස් ඔය වචන වල ඔය අදහස් ටික තමයි මම දෙන්නේ උපදී ඒක නොදකිනකොට ඔයගලන්ට බාහිර ගම්බලා ඇති අසත්පුරුෂේ ද්‍රෝහියේ හතරේ එහෙනම් අසත්පුරුෂේ ද්‍රෝහියේ හතරේ හදාගෙනයි අපි දුක් විඳලා තියෙන්නේ එතකොට අන්තිමට බලනකොට අසත්පුරුෂය ද්‍රෝහිය හතර කියන එක හම්බ වෙන මොකද්ද පෙනෙන අරමුණවත් මේ හිතින් කිංගිරියුමවත් නෙමෙයි මේ දෙකේ ඇත්ත නොපෙන්නපු අවිද්‍යාවයි මේ ඔක්කොම කරලා තියෙන්නේ කියන කාරණාවට එනකන් එනවා එතකොට අවිද්‍යාව නිසා මෙච්චර කාලයක් මේ දුක් විඳපු දුකින් කලකිරෙන්නේ දාතයි ඒකයි මහත්තුන් වහන්සේ කියලා කියන්නේ චලංග සමන්නාගත උපේක්ෂාවක් තියෙන කෙනෙක්. අංග හයකින් යුක්ත උපේක්ෂාවක් තියෙනවා. මොකද අංග හයකින් යුක්ත උපේක්ෂාව? දකින රූපේ උපේක්ෂායි, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ධර්මාරම්භන කෙනෙක්. මේ ස්පර්ශ ආයතන හයේ සැප වේදනාවෙත් උපේක්ෂායි, දුක් වේදනාවෙත් උපේක්ෂායි, උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂායි. එයි මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් තමන්ට හොද හෝ නරක ගෙනල්ල නැත්තම්, හොද හෝ නරක හැමදාම අපිට ස්පර්ශ ආයතන හයේ හම්බෙලා තියෙන්නේ මනසේ හම්බෙන නිමිති ස්පර්ශ ආයතන හයට එකතු කරපු නිසා නම්. දැන් එහෙම එකතු කරන වරදක් හිතන නැත්තම් ස්පර්ශ ආයතන හයේ වෙනම අන්තයක්, ඒ අරදියා මනසේ ඇතිවෙන ගති හිතින් කිමින් වෙනම අන්තයක් කියලා ඇස් පනා පිට පෙනෙනව නම් කෙනෙකුට කෙනෙක් බැන්නා කියලා, මට ප්‍රසංසා කළා කියලා සත්‍යයන්ගේ දුක් වෙන සතුට වෙනවා කියන එක වෙයිද? වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ බොහෝම වටිනා දහමක් තියෙනවා මේ සීල සංස්කාරය අනිත්‍යයි කියන වචන පිටපස්සේ. එතකොට ඒක ඇත්තටම ගොඩාක් සිව් ගොඩාක් ගැඹුරුයි. ඉතින් මෙන්න මේ ටික දකින්න ඕනේ. පින්වතුන්ට තව පැත්තකින් සිතේ නීවර දුරු කළා සමාධියක් ඇති කරගන්න ඕනේ ඔන්නෝකට. දැන් අද මම කතා කරනවත් එක්ක ඔයගලට තේරෙන්න ඉවරයි නේ. නමුත් පින්වතුන්ට තේරෙන්නේ නැහැ කරගාවට එනකොට කිසිම හැඟීම් දැනීමකින් තොර ශබ්ද මාත්‍රයක් විතරයි ආවේ. ඒ ඇහිවත් එක්කම අපේ මනසේ තියෙන ගති ටිකක් අපි සිහි කළ දැනගත්ත කියන එක පේන්නේ අද. මේ තමයි ඒ නොවැදුණු මනසක නීවරණ යුක්ත මනසක ලක්ෂණය. නමුත් සමාධිමත් මනසක, සමාධිගත මනසක වෙනස විට වඩා වෙනස්. මෙතන ඉඳ දෙන්නවා, මෙතන හිද ශක්තියනවා, ස්පේස් එකක් තියෙනවා කියලා, අතරක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ කනගාවට එනකොට ආවේ ශබ්දයක් විතරයි. හිත ඒ ශබ්දය අරගෙන තමන්ම යමක් හිතුවනම් තමන්ම යමක් හිතපු බව හොඳට ප්‍රකටයි. ඒ හිතේ එක ශබ්දයට අයිති නෑ කියන එක ඒ ආර්ය සමාධියේදී හොඳට පැහැදිලිව පෙනෙනවා. පෙනෙනකොට ශබ්දය අරගෙන ඇලෙනවා හෝ ගැටෙනවා කියන එක වෙන්නේ නෑ කියන එක වෙන්නේ ඉබේමයි. ඒ නිසා මේ ධර්ම තේරුම් අරගෙන තව ආකාරයකට මතක් කළොත් මේ පුරාණ කර්ම සහ නව කර්ම කියන ටික මම මතක් කළේ. ඇහැ රූපයයි ඒ සංකත සංකාරයේ ඒකෙන් නිසා උපදින චක්කු විඥානය කියන ටික, අභිසංකත සංකාරයේ විපාක නැත්තම් පේනවා කියන ටික පුරාණ කර්මයන්ට. ඒ අරණ්‍ය හිතනවා කියනවා කරනවා කියන ටික කුසල කර්මද නෙමෙයි, ඒ කියන්නේ කර්ම ශේකිරීමද නෙමෙයි, කර්ම රැස්කිරීමද නෙමෙයි, තාම මනෝ සංචේතන ආහාරය විපාකය. දැන් ඒ හිතන කියන කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවද, විද්‍යාවට සම්මාදිකය කියන එක ප්‍රත්‍ය වෙනවද කියන කාරණාව මත කර්ම ක්ෂේත්‍රීම හෝ කර්ම රැස්කිරීම කියන කාරණාව වෙන්නේ. එතකොට අපිට හැම වෙලාවෙම සිටින් ජීන් කිරීම නව කර්මයි, නව කර්මමයි. මොකද අපි හිතන්නේම රූපෙටයි, කියන්නේම රූපෙටයි, යමක් කරන්නේම රූපෙකමයි. හිතන්නේ කියන්නේ කරන්නේ කනට ඇහෙන ශබ්දය අරගෙනමයි. හිතන්නේ කියන්නේ කරන්නේ නාසයට දැනෙන ගඳ සෝදානවා, ගඳ සෝද තමයි. හිතන්නේ කියන්නේ කරන්නේ කායට දැනෙන, දිවට දැනෙන රසයන් තමයි. හිතන්නේ කියන්නේ කරන්නේ කායට දැනෙන ස්පර්ශය තමයි. හිතන්නේ කියන්නේ කරන්නේ මනසට දැනෙන ධර්ම රාමදයන් තමයි. නමුත් හිතෙන් කියින් කිරින් ස්පර්ශ ආයතන හය එකකටවත් අයිති නැති වුණු එකට කියනවා අනුපාදා පාණ්‍ය වාදය කියලා. ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් ගන්න නෑ යා. මේ හිතෙන් කියින් කිරින් එකක්වත් ස්පර්ශ ආයතන හය එකකටවත් දැකලා නෑ. ස්පර්ශ ආයතන හයේ ගති එකකින්වත් එයාගේ ගතිය තීරණය කරන්න බෑ. එයාගේ ඇහැ මේ වගේ, එයාගේ ශබ්දය මේ වගේ, එයාගේ ගන්ධය මේ වගේ, රසය මේ වගේ, ස්පර්ශය මේ වගේ, එයාගේ හිත මේ වගේ කියලා මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ එකකින්වත් මේ පුද්ගලයා මේ වගේ කියලා පනවන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක්ව මනින්න ලෝකෙට බිම්මක් නෑ. මොකද ලෝකයට බයින්න තියෙන බිම්ම තමයි ස්පර්ශ ආයතන හය. ඒ ස්පර්ශ ආයතන හයෙන් විරක්ත වෙච්ච මිදුණු මනසක් නම් අනච්චකින්ච ලෝකේ උපාදීති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් අරගෙන නැහැ. ඇහැ උපාදාන කළා නැහැ, රූපේ උපාදාන කළා නැහැ, චක්කු විඥානේ උපාදාන කළා නැහැ, කන සබ්ද සෝත විඥානේ උපාදාන කළා නැහැ. උපාදාන නොකරනවා නොකරන්න කියලා කලේ වෙන මොකුත් නෙවේ. තමන්ගේ මනසේ ඒවා අරබයා සිටින් කින් කින් එකක්වත් ඒ දේවල් වලට ගැට ගැහුවේ නැහැ. ඒ දේවල් අරබයා උපදින සිටින් කින් කින් නැතිව නෙවේ. සිතින් කින් කියලින් ඇති වෙනවා. ඇති වෙන දේ නැති වෙන බවට වග බලා ගන්නවා. ඒක ඇති වෙන බවට කටයුතු කරන්නේ නැහැ. ඒක පටිනිස්සක්. ඒ කියන්නේ කෙවදම් නාදා නොගන් ගන්නේ දුරු කරන නිරුද්ධ කරනවා න සමුදේ හට ගන්නවා නැහැ. එතකොට ඡාගේ නාදාය අතහරින ගන්නේ නැහැ. නිරුද්ධ කරන සමුදේ කරන්නේ හැම වෙලාවෙම අනිත්‍යක අපිව ගණිත පැත්ත කරන්නේ නිරෝධ කරන්න සමුදේ කරනවා. නැති කරන්න ඇති කරනවා. ක්ෂය කරන්න රැස් කරනවා. අපි අනිත් පැත්තට කරනවා අපේ හිතේ ඇති වෙන ගති ටික ස්පර්ශ ආයතන හයට බැඳලා රහතන් වහන්සේ අනිත් පැත්තට කරනවා. රැස් කරන්නේ රැස් කරනවා. එතකොට සමුදේ කරන්නේ නිරෝධ කරනවා. උපදින උපදින ගති හටගන්න ඒවා තමන් තුළම හටගෙන නිවීමට යන්න සමත්නන්නට ස්පර්ශ ආයතන හයට වන්නේ නැහැ. මෙන්න මේ දැනට පුළුවන් නම් තැමෙන්න මෙර වීර්ය ධාරණය භාවනා කරනවා කියලා මම කිව්වේ මොනවා මහරි දෙයකින් ඔළුව විකාර කරගන්න හදන්න එපා. මොනවා දේවල් කරන්න එපා. මම හැමදාම අවහම මට තේරෙන භාෂාවෙන් මේ එකක්වත් මගේ පෞද්ගලික අදහස් නෙමෙයි. මට පෞද්ගලිකව කෙරෙක් කර පින්නගෙන කර තියාගෙන යන්න ඕන කමකුත් නැහැ. සාහවකය කරගන්න ඕන කමකුත් නැහැ. නමුත් මම සහේතුක ධර්මතාවයක් නේ කියන්නේ. නිවන කියලා මොනවාම හරි දෙයකට රැවටෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ සහේතුක දේශනා කළ මේ ධර්මය මනාවට තේරුම් ගන්න මම කියපු මේ කාරණාව පින්වතුන්ට තේරුම් ගන්න බැරි නම් සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ වගේ මට මතක කාණ්ඩ පොඩ්ඩක් මතක මදි නව පුරාණ කම්ම සූත්‍රය බලන්න. මේ සූත්‍රය බොහොම ලස්සනට මේ ටික පැහැදිලි කරලා තියෙයි. නව කර්ම මහණෙනි නුඹලට මම පුරාණ කර්ම සහ නව කර්ම ටික දේශනා කරන්නම් කියලා මානේ ශ්‍රාවකයන් කියලා හිතේසියු ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍ර මහන්සේ නමක් විසින් යමක් කරන්න ඕනේ නම් ඒ ඔක්කොම මම උඹලට කියලා තියෙනවා. මානේ මම පුරාණ කර්ම ටික පෙන්වලා තියෙනවා, නව කර්ම ටික පෙන්වලා තියෙනවා, කර්මක්ෂය කරන හැටි පෙන්වලා තියෙනවා මානේ කියලා මේ සූත්‍රය පැහැදිලි කරනවා. ඒ සූත්‍රය අනුසාරයෙන් මම මේ ටික පැහැදිලි කළේ. මේ සූත්‍රයේ පුරාණ කර්මෙන් අටකට ටිකක් පෙන්නවා, නව කර්ම ඇති වෙන හැටි පෙන්නවා, කර්මක්ෂය කරන හැටි පෙන්නවා. ඉතින් පින්වතුන්ට පුළුවන්කම තියෙනවා නම්, නුවණ තියෙනවා නම්, සිහිය තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම් මේ කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන සීලයක පිහිටලා හිත සමාධිමත් කරගෙන මෙන්න මේ සංස්කාර නැත්තම් පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටික හම්බ වෙද්දී කර්ම රැස් නොකරන මානසික මට්ටමක් ඇති කරන තැනට යන්න, ඒ ටික දකින තැනට මනස ගන්න, ඒ සඳහා කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හැම දිනටම හේතුපනිශ්චයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, මම කවුරු සාතුනාදයක් පවත්වන්න. මේ පින්වත්තුන් තුන්රුවන් සිල් සමාදන් වෙලා තුන්රුවන් වන්දනා කරලා එවගේම ධර්ම ශ්‍රවණය කරලා බොහෝ වටිනා කුසල් රාශියක් සිද්ධ කරගත්තා. අපේ මේ මොහොතේ සිද්ධ කරගත්තා වූ පහල කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මම හැමදාම මතක් කරනවා පින්වත්නි, මේ පින්වත්තුන්ට මේ වගේ කුසල ධර්මයන් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සතර අපායෙන් ගොඩ යන මාර්ගයකට එන්න ඉඩ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිවන් දැකීම පැත්තකින් තැබේවා සුගතිගාමි වෙන මාවතක් මේ පින්වත්තුන්ට ලැබෙන්නේ නැහැ. මහා සංඝරත්නය නැත්තම් ඉතින් පින්වත්තුනි, විශේෂයෙන් මේ වගේ දුරු රටක දුරු කතර ගෙවලා ඇවිල්ලා මේ පින්වුතුන් ඉන්නකොට ඒ ධර්මයේ නොලැබීමෙන් මේ පින්වුතුන් අසරණ වෙන්න නොදී තුන් බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්ම මේ පින්වුතුන්ගේ ජීවිතයට ලැබිලා ජීවිතේ වාසනාවන්ත වෙන්න පුළුවන් වටපිටාව මේ පින්වුතුන්ට හදලා දෙන්න බොහෝම කාරණක වෙච්ච වර්තමානයේ වැඩ සිටින අපේ ගෞරවනීය අවසරයි සංඝ පීතුන් වහන්සේ නමක් අපි කවුරුත් ආදරෙන් පාදාභි වන්දනෙන් නමස්කාර කරන හැමදාම අපි ආදරෙන් මතක් කරන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ දහිලා මතක් කරනවා. අපි සියලු දෙනාම සිද්ධ කළා වූ සියලුම කුසල් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් එවැගේම නායක ස්වාමීන් වහන්සේට නන්නායගේ ශක්තිය ධෛර්යය දෙමින් මේ ස්ථානයේ වැඩ සිටින සමාහිත ස්වාමීන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේටත් අපිට උදව් උපකාර කරන අපේ පොඩියා කස්සප පොඩිහාමුදුරන්ටත් එවැගේම අපිට බණ දහම් කටයුතු කරගෙන යන්නට උදව් උපකාරී වෙන ලංකාවේ වැඩ සිටින අපේ රාහුල හාමුදුරුවරක් ප්‍රමුඛ සංග්‍රහචාර්යන් වහන්සේලා සියලු දෙනාටත් පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නචාරී වහන්සේලා සියලුම දෙනාටත් මේ පින් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ ඇතිවීමෙන් කරන කියන සාසන මාමක කටයුතු දිනු තුනු කරගන්න ශක්තිය ධෛර්යය නෝඩුව ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිගින් තුනුවනේ සැනසීමටත් මේ පින් හේතු උපනිස්සීම වේවා කියලා පින්වත් ස්වාමීන් වහන්සේලාට සාදු කියන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපිට පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න ඉඩ අවස්ථාව සලසලා දීලා අපවත් වූවදාලා වූ ගුරුදේව උත්තමයන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ වර්ග પરම්පරාගත සංඝ පීතෘන් වහන්සේලා අපවත් වූවදාලා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ වර්තමානයේ ගොඩනගන්නට අපේ නායක ස්වාමීන් වහන්සේලාට මේ වගේ කටයුතු කරන්නට ඉඩ අවස්ථාව සලසලා ඒ සංඝ පරපුරේ අපවත් වූවදාලා වූ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ ඒ සංඝ පීතෘන් වහන්සේලා අපවත් වූවදාලා අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානයන් ගොඩනගන්නට ආදී ඒ කාර්මිකව ඉඳලා මේ මොහොත දක්වා කටයුතු කරමින් ඉඳලා මිය පරලෝකයේ යම්තාක් දායක දායකවන් සිටිනම් ඒ සෑමත් මේ මොහොතදී මේ සිහිපත් කරනවා සාසන ඥාතිත්වයෙන්. සිහිපත් කළා අපි සියලු දෙනා සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් ඒ අපවත්ති වදාළා ගෞරවනීය ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මිය පරලෝක ගියා වූ ඒ දායක ගාහකාදීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් මේ පින්කමට සම්බන්ධ වෙන්න මේ පින්වතුන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා ඉන්නට නොහැකිව ගෙවල් දොරවල් වල වාසය කරන යම්තාක් පිරිසක් සිටිනම් ඒ සියලුම දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහා පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දෙනාගේ මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා කරන කෙන යහපත් අදහස් යන සමුද්ද වේවා. බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා නිවේසනසේ පැතුම් වල වදාළා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කරනවා. ඒ වගේම මතක් කරනවා මේ ස්ථානයේ ඉන්න කීප පින්වතුන් කීප දෙනෙක්ම සමහර අවස්ථාවලදී අපේ සේනාසනේ දාන බාර අරගෙන ඒ දන්පත් පූජා කරනවා. සමහර අවස්ථාවල අපි දන්නේ නැහැ ලේකම් මහත්තුරුන්ගේ අතපසු වීම වලින් හෝ එහෙම නොලගන්න පුළුවන් ප්‍රමාද වෙන්න පුළුවන් ඒලා උපේක්ෂාසගත වෙන්න කියලා මතක් කරනවා. ඒකම විශේෂයෙන්ම මතක් කරනවා අපේ තිස්ස මහත්මයා එතුමා සේනාසනයට අපේ දෙන මේ පන්සලට ආදම් ලැබුව කටයුතු කරන වගේම සංඝරත්නය පොදුවේ අපේමයි කියන හැඟීමෙන් අපේ සේනාසනයට ගොඩක් එතුමා උදව් කළා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ එතුමා දුප්පත් අසරණ ලංකාවේ ඉන්න ළමයිට ඉගෙන ගැනීම පිණිස කම්පියුටර් වගයක් සකස් කළා. මම දන්නවා ඒක සකස් කළ තිබුණු විදිහට මොනතරම් මහන්සි වෙන්නද කියලා මට හිතුණා. පෙට්ටි ගෙනල්ලා ඒවා පැක් කරලා ඒවා හදලා මහ විශාල ක්‍රමයක් දරන්න ඇති කියන එක මට හිතුණා. නමුත් මේ වෙලාවේදී තුමට උපේක්ෂා සහගත වෙන්න කියලා ඉල්ලනවා. අපි ලොකු වැරද්දක් කළා. මොකද එතුමා ඒ තරම් කැපවීමකින් ඒ ටික ඉක්මනට සකස් කරන්න යවුවහම එකට ඉක්මනට ප්‍රතිචාරයක් මට එවන්න බැරි වුණා. එව්වේ නැහැ. නමුත් ඒකෙදී මම ඉගෙන ගත්ත ඉස්කෝලේට කම්පියුටර් අටක් පූජා කළා. මේ වගේ ඉස්කෝල වලට පූජා කළා. ඉතින් එතුමට පෞද්ගලිකවත් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ සත්ක්‍රියාවක් සිද්ධ කිරීම ගැන එතුමට නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිර ජීවනයේ ලැබෙන්නත් එතුමා මෙලොවට බෙහෙ කළ දෙමව්පිය වැඩිහිටියන්ගේ ආදරණීය මෑණියන් ආදරණීය පියතුමන් සුජීවත්ව සිටනවන් දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝ ගිහිල්ලා නම් ඒ අයටත් මේ කුසල ධර්මයන් අනුමෝදන්ව සුඛී සුපත් නිවනින් සම්සෙත්වා කියලා විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් මේ අවස්ථාවේදී කරනවා. විමුක්තිස්ස මහත්මයාට එතුමා කළ සත්ක්‍රියාව අවතක්ෂේරූපට ලක් කළා නෙවෙයි, ඒකේ වටිනාකම මහන්සිය නොදැක්ක නොදැනුණා නෙවෙයි. නමුත් කිසියම් ප්‍රමාද දෝෂයකින් ඒ ගැන ප්‍රමාද වීම ගැන සමාව වජනය කරන්න කියලා මතක් කරනවා. එතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනය වේවා.
ඉතින් මේ